සුපින්වත්නි, අමා වැස්සක් සදහම් වැස්සක් අමාදිය දහරක් ගලා යනවා බෞද්ධ රූපాయనిය ඔස්සේ මුළු දියත පුරා, ශ්‍රී ලංකාව පුරාත් ඒ වගේ මුළු ලෝකේ පුරා වියලි වියකි ගිය කතරට සදහම් සිසිලසක් ගෙනෙමින්. ඒ අමා වැස්සක්. මේ සදහම් වැස්ස, මේ සදහම් සිසිල දැනෙන්නේ බෞද්ධ රූපాయనిය වැඩ කටයුතු වැඩසටහන් පුළුල් වෙලා තාක්ෂණයත් එක්ක මුසු වෙලා සාමාන්‍ය රූපවාහිනී විකාශන ක්‍රමයෙන් අපේ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේ සද්ධර්මය ශ්‍රවණය කරන්නට පහසුකම් සැලසුනාම අන්න එය තමයි බෞද්ධ රූපවාහිනී සභාපති දුරන්දර ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තුව ප්‍රාර්ථනය වුණේ. මේ 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඒ අපේක්ෂාව බලාපොරොත්තුව පාරමිතාව ඉෂ්ට සිද්ධ කරන්නට අපි කවුරුත් පෙරුම් පුරනවා. එහි එක් පියවරක් තමයි බෞද්ධ රූපాయని සාමාන්‍ය විකාශනයට ගෙනීමේ සත්කාරක අරමුදල. මේ සත්කාරක අරමුදල ලැබෙන මුදල් බොහොම විධිමත්ව විගණනය කරමින් නීතිඥ මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබමින් තමයි මේ මුදල් යොදවන්නේ බෞද්ධ රූපాయని සම්ප්‍රේෂණ කටයුතු දියුණු කරන්නට. මේ දිනවල එහි පරේෂණ කටයුතු සිද්ධ වෙනවා. එහෙනම් සම්බුද්ධත්ව ජයන්තියත් එක්ක අපට පුළුවන් ලංකාවේ පුළුල් කලාපයකට බෞද්ධ රූපాయనిය සාමාන්‍ය විකාශන ක්‍රමයකට සංනිවේදනය කරන්නට ගෞරවනීය ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දෙන්න. ඒ සඳහා සත්කාරක අරමුදලට දිනපතා පරිත්‍යාගයන් සිදු කෙරෙනවා. අද මේ මොහොතේ අම්පාර සිට අම්පාර උහන ජයන්ති ව්‍යාපාරේ නැත්නම් ජයන්ති මෙටල් ක්‍රෂර් ව්‍යාපාරේ සමන්ප්‍රිය අමරසිංහ මහතාත්, කේසි කරුණාතිලක මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ උතුම් පරිත්‍යාගයට රුපියල් ලක්ෂයක චෙක්පතක් භාර දෙන්නට මේ සම්බෝධි විහාරස්ථානයට පැමිණ සිටිනවා. අපි දැන් ගෞරවයෙන් ආරාධනා කරන්නේ කේ.සී. කරුණාතිලක මහතාටත් සමන්ප්‍රිය අමරසිංහ මහතාටත් මේ රුපියල් ලක්ෂයක චෙක්පත මේ උතුම් කාර්යයට බෞද්ධ රූපවාහිනිය සාමාන්‍ය විකාශනයක් බවට පත් කිරීමේ සත්කාරක අරමුදලට භාර දෙන්නට අපේ ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත දරණාගම කුසල ධම්ම මාහිමිපාණන් වහන්සේ වෙත පරිත්‍යාග කරන්නට පූජා කරන්නට මේ මොහොතේ සමන්ප්‍රිය අමරසිංහ මහතාත් ඒ වගේම කේ.සී. කරුණාතිලක මහතා එතුමා අසනීප තත්වයෙන් ඉන්නේ. ඒ නිසා වාඩි වී සිටිනවා. මේ දරු පවුලේ සමාජික සමාජිකාවන් සියලු දෙනාත් මේ මොහොතේ එක් වෙනවා. රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරනු ලබනවා පරහිත සංවිධානය වෙනුවෙන්. ඒ අදාළ බැංකු ගිණුමට බෞද්ධ රූපాయనిය විකාශන පද්ධතිය පුළුල් කිරීමේ අරමුදලට මා ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත දරණාගම කුසල ධම්ම හිමිපාණන්, බෞද්ධ රූපాయనిය සභාපති දුරන්දර හිමිපාණන් වහන්සේට මේ පරිත්‍යාග මුදල බහරගෙන ඒ අයට ආශිර්වාද කරන්නට, ඒ වගේම උන්වහන්සේගේ අදහස් දේශනා කරන්නට මේ මොහොතේ.
පින්තුනි, දැන් මේ අවස්ථාවේදී බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ මොහොත වන විට මේ සාමාන්‍ය නාලිකාවක් බවට පත් කරලීමේ මූලික පියවර තබමින් අලුත් අවුරුදු දවසේම ඒ පුණ්‍ය කාලයේ වෙලාවේ අලුත් අවුරුදු නැකතෙන්ම බස්නාහිර පළාතේ සියලු ප්‍රදේශවල ජනතාවට බාධාවකින් තොරව අවහිරයකින් තොරව ඕනෑම රූපවාහිනී නාලිකාවකින් දැක බලා ගැනීමේ ඉඩ අවකාශ සැලසුණා. ඒ වගේම බෞද්ධයා ගුවන් විදුලිය ආරම්භ කරලා ලංකාවේ දකුණු පළාත, නුවර පළාත, බස්නාහිර පළාත කියන ලංකාවේ විශාල ප්‍රමාණයක ජනතාවට මේ බෞද්ධ වැඩසටහන් අහන්ට දකින්ට ඉඩ අවකාශ ලැබී තිබෙනවා. ඒක සමස්ත බෞද්ධ ජනතාවගේම භාග්‍යයක් කොට සලකන්නට ඕන. විශේෂයෙන් මේ සම්බුද්ධත්ව ජයන්තියේදී ලෝතරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි හැම දෙනාටම අහන්ට ලැබෙනවා කියන මේ උතුම් කාරණය, විශේෂයෙන්ම උන්වහන්සේගේ ධර්මය මේ නවීන තාක්ෂණ මෙවලම් උදව් කරගෙන මේ රටටත් ලෝකයටත් අපිට බෙදා හදා දෙන්න පුළුවන් නම් මේ යුගයේ කළ හැකි උතුම්ම මහා පින්කම මේ ශ්‍රී සද්ධර්මය ලෝට දානය කිරීමයි. ඉතින් මේක මහා පින්කමක් පිළිතුරු. ඉතින් මේ පින්කමට නොයෙක් ලෙසින් නොයෙක් පළාත්වල නොයෙක් දෙනා මා උදේසන සිහිපත් කළක් මින් විවිධාකාරයෙන් ආධාර උපකාර පරිත්‍යාග තිරිනමන්ට යෙදුණා. ඉතින් මේ මොහොතේ අම්පාර උහන ප්‍රදේශයේ පදිංචි සමන්ත්‍රී අමරසිංහ මහත්මයා ඒ ජයන්ති මෙතර ඒ සම්ව්‍යාපාරයේ ඒ අයිති අභාපතිතුමන්ටේද ඒ ව්‍යාපාරික කටයුතු කරණී තුමා රුපියල් ලක්ෂයක මුදලක් මේ මොහොතේ පරිත්‍යාග කරන්නට යෙදුණා. විශේෂයෙන් කේසි කරුණාතිලක මහත්මයා මේ සඳහා උනන්දු කරවල ඉතුමන් ඒ සහෝදර මහත්මයා සමග මේ අවස්ථාවේදී දරු පිරිසත් එම මහත්මිනියත් පැමිණිලා මේ පරිත්‍යාගය සිදු කරන්නට යෙදුණා. ඉන් පින්තුනි ලෝකී තිබෙන උතුම් දාන අතර ශ්‍රේෂ්ඨම දානේ ධර්ම දානයයි. බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලා ලෝකී ශ්‍රේෂ්ඨතම මහෝත්තමයන් වහන්සේලා අනුදැන වදාළ ශ්‍රේෂ්ඨම දානීය ධර්ම දානයයි. ලෝකී තිබෙන සංග්‍රහයන් අතර උතුම්ම සංග්‍රහය ධර්ම සංග්‍රහයයි. කෙනෙකුට අපට ආහාර පාන ඉඳුම් පැළඳුම් බෙහෙත් වාසස්ථාන මනුස්ස ජීවිතයට අවශ්‍ය කරන ඕනෑම දෙයක් පරිත්‍යාග කරන්නට පුළුවන්. නමුත් මේ පරිත්‍යාගයන් తాවකාලිකයි. ඒක සුළු කලකට ඒ වගේම සුළු වේලාවකට දැන් ආහාර දානී දුන්නාම නැවත බඩ කිණි හැදෙනකන් ඒ දාණයෙන් අපට ජීවත් වෙන්නට පුළුවන්. නමුත් නැවත කුසගින්න බඩ කිණි ඇති වුණාම නැවත ආහාර ගන්නට වෙනවා. ඇඳුම් පැළඳුම් අප දුන්නත් ඒ ඇඳුම් පැළඳුම දිරලා ඒක ජරා ස්වභාවයට ගියාම නැවත ඒ ලබා ගන්නට නැවත ඇඳුම් ලබා ගන්නට වෙනවා. නමුත් පින්නතුනි මේ ධර්මයෙන් කෙනෙකුට සංග්‍රහ කරන්නට පුළුවන් නම් සංසාර විමුක්තිය සඳහායි හේතු වෙනවා. මේ තුන් ලෝකෙ සියලුම පින්කම් සිද්ධ වෙන්නේ ධර්ම දානීය නිසා. මේ ලෝකෙ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ධර්ම දානීය නිසා. පස්සේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ධර්ම දානීය නිසා. මහා රහතන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ ධර්ම දානීය නිසා. ධර්මාශෝක වැනි මහා සදැහැති රජවරු අප්‍රමාණ පින්කම් සිද්ධ කළේ ධර්ම දානීය නිසා. දුටුගැමුණු මහරජතුමා වාගේ ඒ මහා ප්‍රතාපවත් අපේ ජාතියේ ඒ මහා නරපතියන් රොන්වැලි මහා සෑය වැනි මහා දාග ඉදිකලී ලෝවා මහා ප්‍රාසාදී වගේ මහා විහාර ඉදිකලී ධර්ම දානීය නිසා. ඉතින් ලෝ සිදුවන සියලු පින්කම් මේ ධර්ම දානීය නිසාම සිදුවන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම දෙවියන් ප්‍රිය කරන දානය ධර්ම දානයයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේම බුදුරජාණන් වහන්සේගින්ම ඒ සක් දෙවිඳුන් ඉල්ලා සිටි ස්වාමීනි මේ ධර්ම දානී ලෝකෙ මේ තරම් උතුම් නම් ඒ ධර්ම දානී සිදු කරලා අපිව අමතක කරන්ට එපා. අනේ දෙවි බඹුන් වන අප පිනින් ජීවත් වෙන අය ඒ නිසා අපිට නිතර පින් දෙන්න බණ කියලා අවසාන වුණාම කියලා බුදුරජාණන් වහන්සේගෙන් එදා දෙදෙව්ලොවට අධිපති සක්ත දේවීන්ද්‍රය ඉල්ලීමක් කළා. ඒ අනුව තමයි අපේ ස්වාමීන් වහන්සේලා අදත් දෙවියන්ට පින් දීමක් සිදු කරන්නේ ධර්මදේශනා අවසානයේදී. ඉතින් ඒ විදිහේ මහා පින්කමක් මේ ධර්ම දානේ පින්කම මේ පින්කමට අද මේ අලුත් අවුරුද්දේ මේ පින්තුන් උපකාර කරන්ට යෙදුනේ සමන්ත්‍රී අමරසිංහ මහත්මයාටත් එම මහත්මියටත් ඒ පවුලේ දූ දරුවන් ප්‍රධාන සියලු දෙනාටමත් ඒ වගේ මේ සඳහා ඒ සහභාගී වුණු උදව් ඒ වගේ මුන්නන්දු කළ ඒ සහෝදර කේ.ඒ.සී. කරුණාතිලක මහත්මයාටත් හැම දිනාටමත් අපි මේ අලුත් අවුරුද්දේ නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මියගිය ඥාතීන්ට මේ පින් උතුම් අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා කියලා පින් දෙනවා. හැම දිනාටමත් මේ ධර්මී පිහිට කරගෙන මේ ධර්ම දානමය පිපින්කම හේතු පාදක කරගෙන සංසාර දුකින් අත මිදී ලබන පරම ශාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව පිණිස මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ බෞද්ධ ආනාලිකාව අපි මුලින් මේ පින්වත්තුන්ට මතක් කර සිටි මේ වෙසක් පොහොයට එළඹෙන සම්බුද්ධත්ව ජයන්තියට කෙසේ හෝ සාමාන්‍ය නාලිකාවක් බවට පත් කරනවා කියන මේ අදහසයි. නමුත් මේ රටේ ජනතාව ඉතාම ශ්‍රද්ධාවන්ත යෝගින් බොහොම පිනට ලැබි දීමට කැමති පිරිස් සමාජෙ එමෙට සිටින යම් යහපත් වැඩක් සිද්ධ වෙනවා නම් අර්ථවත් වැඩක් සිද්ධ වෙනවා නම් නිර්ලෝභීව Tamange ආහාර පාන පවා අනුන්ට දෙන්න පරිත්‍යාග කරන්න අපේ ශ්‍රද්ධාවන්ත පිරිස් සැදී පැහැදී සිටිනෝ ඒ සඳහා යොමු වී සිටිනෝ. ඉතින් ඒ අපි බලාපොරොත්තු වුණු දිනේටත් පෙර මේ සිංහල අලුත් අවුරුද්දේම මේ බෞද්ධ නාලිකාව මේ රටේ විශාල ජනතාවකට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ බස්නාහිර සියලු දෙනාටම ඕනෑම රූපවාහිනියකින් බලා ගන්නටත් ලංකාව පුරා විසිරී පැතිරී සිටින බෞද්ධ ජනතාවට ගුවන් විදුලියෙන් මේ ධර්ම දේශනාවන් වැඩසටහන් ශ්‍රවණය කරන්නටත් ඉඩ ලැබීම ගැන අපි දෙහිවිනි සතුටු වෙනවා. ඒ සඳහා බොහොම වෙහෙසි ඒ සඳහා කටයුතු කරා මූලිකත්වයෙන් සහයෝගී දීලා සියලු කටයුතු කිරීමේදී අපේ දායක සභාවේ සභාපති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙත්තුමන්ගේ ආශිර්වාදයෙන් එවගේම අපේ නව සාමාන්‍ය අධිකාරී මහේෂ් සම්පත් මහත්මාත් එවගේම ප්‍රසන්න කුලතුංග මහත්මාත් මේ සඳහා මහත් දෙහිසක්ගෙන කටයුතු කළ අපේ සුරනිමල සේනාරත්න මහත්මා දායක සභාවේ ලේකම් මහත්මා සමග කීප දෙනා දින ගණනාවක් මේ සඳහා දෙහිසිලා සියලු කටයුතු නීත්‍යානුකූලව හරියට හැම දෙයක්ම සිදු කළා. ඒ නිසා තමයි අවුලුත් අවුරුත්ත දවසේම ලංකාවාසී බොහෝ දෙනාට බෞද්ධ නාලිකාව නරඹන්න ඉඩ ප්‍රස්තාව අවකාශ සැලසුනේ. ඒ නිසා හැම දිනාටම පින් දෙන ගමනේ මේ අද පින්කම සිද්ධ කළ හැම දිනාටම පරිත්‍යාගශීලී හැමතමත් මේ ධර්ම දානමය කුසලය ධර්මාවබෝධයෙන්ම නිවන් අවබෝධයේ පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ඊළඟට මේ පින්නතුන්ට වැඩසටහනට අනුව මේ භාවනා වැඩසටහන මෙහෙයවීම සඳහා අපේ අතිගරු පිටිගල ගුණරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි ආරාධනා කරනවා. ඒ සඳහා හැම දිනාම සූදානම් වන්න සාදු කියන්න.
දැයි සාදුනාදයක් පවත්වන්න. සාදුනාදයක් පවත්වන්න කවුරුත් බොහෝම ස්වල්ප වේලාවක් නමුත් භාවනාමය පුණ්‍ය කර්මය යෙදීම සඳහා කවුරුත් සූදානම් වෙමු. ඒ සඳහා සුදුසු ඉරියව් ඇති කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව දිනෙත් පියාගෙන තමන් ඉදිරියේ වැඩ ඉන්න ආකාරය සිහියට නගාගෙන දොහොත් මුදුන් තබාගෙන මේ විදිහට උන්වහන්සේ වැඳ නමස්කාර කොට සමාකරවා ගනිමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ජීවිත පූජාවින් මම වැඳ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කොට වදාළ වූ
අනතුරු අපි ධර්ම දේශනා විද කියා දුන්නු පිළිවෙලට එහෙ කනනාසය දිව කය දිහා මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි නේද කියන සත්‍ය විමසන්න බුදු ගුණ මෙනෙහි කිරීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන අරමුණු කරගෙන තම ඉදිරියේ වැඩ ඉන්න ආකාරය සිතින් දැర్శණය කරගෙන මේ විදිහට මෙනෙහි කරන්න සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් දුරු කළ හේින්ද රහසින් වත් පව් නොකළ හේින්ද සංසාර චක්‍රයේ අර සිඳලු හින්ද සියලු ලෝවැසියන්ගේ
පත්ති පූජා සියල්ලටම සුදුසු වන හින්ද අරහං නම් වන සේකල අරහං නම් වන සේක ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැනගත යුතු සියලු ධර්මයන් දැන වදාළෙහිද අවබෝධ කටයුතු සියලු ධර්මයන් අවබෝධ කළහින්ද වැඩිය යුතු සියලු ධර්මයන් වැඩුහින්ද හල යුතු සියලු ධර්මයන් හලහින්ද සම්මා සම්බුද්ද නම් වන සේක සම්මා සම්බුද්ද නම් වන සේක සාමීනි භාග්‍යවතුන් ඔබ වහන්සේ ත්‍රිවිධ්‍යාස්ත විද්‍යා පසලොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වන හින්ද විද්‍යාචරණ නම් වන සේක විද්‍යාචරණ නම් වන සේක ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සාන්ත වූ සුන්දර වූ නිවන් පුරට වැඩම කළහින්ද සාන්ත වූ සුන්දර වූ නිවන් පුරට මඟ පෑදුහින්ද සාන්ත වූ සංවර වූ කාය විලාසයෙන් වාග් විලාසීවනෙහිද සුගත නම් වන සේක සුගත නම් වන සේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇතිලෙමි බුදු රජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි 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 බුදු ගුණ අනන්තයි
දැන් ටික වෙලාවක් එක ආයතනයක් දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත නේද කියන විමසීම විමර්ශනයේ කොට බලමින් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ කියන පිළිවෙතින් කලකිරීම පිණිස විරාගය නිරෝධය පිණිස පවතින ආකාරයෙන් ඇස කියන ආයතනයේ පිළිබඳව විමසලිමත් වෙන්න විදර්ශනය කරන්න. හොඳයි සාදු කියන්නේ හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා සංඝං පූජේමි අද්ධායිමාය පටිපත්තියා ජාති ජරා මරණම් පරිමුංචිස්සාමි මා විසින් රැස්කලා වූ භාවනාමය කුසලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. මේ මොහොතේ උපදවාගත් සියලු කුසල පුණ්‍ය ධර්මයන් මේ පින්කමේ දායකත්වයේ දරණ පින්වතුන් ඇතුළු අපි හැම දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සත්‍ය අවබෝධය පිණිසම වේවා කියන ප්‍රාර්ථනා කරමු. මත බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් අත්පත් වේවා දිවිසුරු වැඩි දියුණු කරගනීවා පතන බෝධියෙන් නිවෙනින් සනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා. ඒ වගේම දායකත්වයේ දරණ පින්වතුන් නමින් නැසීමේ පරලෝකීය මෞපිය ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසන්නැති සකල විද ඥාතීන් ඇතුළු අපි හැම නමින් මිය ගිය සියලු ඥාතීන් පින්ගෙන සපවත් වේවා සුවපත් වේවා දුක් පිළි සසර කතරින් එතර වේවායි සාදු කියලා ප්‍රමිහානුමෝද ඒ දායකත්වයේ දරණ පින්වතුන්ටත් ඔබ අප හැම දෙනාටමත් මේ උතුම් ආයතනයේ ඒ ගෞරවනීය ආමඳුරන් වහන්සේ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් සියලු ලෝ සතුන්ටත් සපත සාන්තිය සහනේ සනසිල්ල නිදුක් නිරෝගී භාවයේ පිණිසත් පාපේ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුර ලැබ තව තවත් දහම් මගට යොමු සත්‍ය ධර්මයන්ගේ අවබෝධය පිණිසත් මේ පින්කම මේ මොහොතේ පටන්ම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා සත්‍යම
සම්බුදු සරණයි අපි සාදුකාරයක් දෙමු. ඉතාම සන්තෝසයි අද දවස බක්පුර 15ක් පොහොය දවසේ සිංහල අලුත් අවුරුද්ද ඉතාම සතුටෙන් ගෙවලා හොඳට රසමුසු බොජුන් අනුභව කරලා නැති පිරිවරාදීන් එක්ක ඉතාම සතුටු සිතින් යුතුව ගත කළා. අපි දින දෙකක් පමණ පහු වෙනකොට මේ පුර 15ක් පොහොය දවස ප්‍රඥාව වැඩි කරගන්න සම්බෝධි සම්බුදු මාලිගාවට පැමිණියා. සුදු අතින් සැරසලා ඉන්න සෑම දෙනාගේම ඒකායන පරමාර්ථය වන්නේ ඒ සිතුවිලි ඊටාම සමබර සිතුවිලි බවට පත් කරගෙන සරුසාර ජීවිතයක් ගත කරන්න. ඒ නිසා අපිට දැනෙනවා. එහෙමනම් මේ ලැබුවා වූ නව්වසර ජයසැප සතුට සම්පත පිරි සුබ නවසරක් වගේම සැමට සැමදේ හරි හැටි දැනෙන ප්‍රඥාව පහළ වන සුබ නවසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු මුලින්. හොඳයි. අද අපි බලාපොරොත්තු වෙනවා අද පොයේ දවසේ වැදගත්කම පිළිබඳව මේ වෙනකොට දන්නවා. මහෝදර කියන මාම සහ චූලෝදර කියන බෑණා, චූලෝදර මහෝදර කියන මාමයි බෑණයි අතර මැණික් පුටුවක් මූලික කරගෙන ඇතිවෙච්ච දීපල ගැටුමක් නිසා ලෞතුරා බුදු පියාණන් වහන්සේ මේ ලංකා තලයට වැඩම කළා. එම සටන, එම යුද්ධය නැති කරගන්න. ඒ කාලෙත් යුද්ධ තිබිලා තියෙනවා නේද? දීපලවලට අපේ ජීවිතවලට බලපාන බොහෝ කාරණා බුදුදහම ආශ්‍රිතව විශ්ලේෂණය ගන්නට පුළුවන්. ඉතින් අද මේ පුර 15ක් පොහොය දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඊටාම ප්‍රියමනාප විදිහට මේ වෙලාවේ සාකච්ඡා කරන්න අපේ ජීවිතය සාර්ථක කරගන්න. අපි හැමදාම කියන දෙයක් තමයි ජීවත්වන කාලය නෙමෙයි වටින්නේ, ජීවත්වන තාලය. හරිතාලයට ජීවත් වන්නට ඕනි. ඒ නිසා හරිතාලයට ජීවිත ගත කරන්නට අපි මොන වගේද කටයුතු කරගන්න ඕනි කියන කාරණාව පිළිබඳව මතක් කරගන්න, පසක් කරගන්න, අදිටන් කරගන්න. ඒ නිසා අපිට මේ ඇහෙන සියලු දේවල් මේ කණින් අහලා මේ කණින් පිට වුණොත් වැඩක් නැහැ. ඒ සියල්ල ධාරණය කරගෙන එක දහම් කාරණාවක් හරි අපි පිළිපදින්නට උත්සාහ කරන කියන ආරාධනාව කරමින් අද දවසේ ඉතාමත්ම නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යපාදී උත්තම සංඝ පරපුරෙන් පැවතගෙන එන මේ ධරණි තලයේ 2600 වන සම්බුද්ධත්ව ජයන්තියට අපි පිළිවෙතින් පිළිගැසෙන මොහොතේදී උත්තරීතර බුදුදහම චිරහත් කාලයක් රඳවා ගන්නට උදාර පරමාර්ථයටම කටයුතු කරන අපේ තෙරපාණන් වහන්සේ නමක්, උන්වහන්සේ ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වක අපි පිළිගන්නවා. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථානුබද්ධ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි සාමීන් වහන්සේ අද වැඩම කළා දහම් කාරණා පිට නිරවුල්ව කියා දෙන්නට. උන්වහන්සේට අද පෝය දවසේ කතරම් වැඩ කටයුතු තිබුණා. අපි සිත සංසුන් කරන්න, අපි නිරවුල් කරන්න, දහම් ගැටළු විසඳා දෙන්නට මේ දක්වන පරිශ්‍රමය, මේ කැපකිරීම අපි තාම අගේ කොට ගෞරවයෙන් සිහිපත් කරන අපි සියලු දෙනාම එකතු වෙනවා. අද අපි තෝරාගත්තේ අංගුත්තර නිකායේ අටක නිපාතකයේ සිහසේනාධිපති සූත්‍රය. මේ සිහසේනාධිපති සූත්‍රය අපි කොහොමද අපේ ජීවිතයට ආදේශ කරගන්නේ? අපේ ජීවන රටාව සරුසාර කරන්න මේ දහම් කාරණා කොහොමද අපි ජීවිතේට යොමු කරගන්නේ? එයයි අපිට වැදගත් වෙන්නේ. අපි ඒ නිසා අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ සාමින් වහන්සේගේ මේ සූත්‍රයේ තේරුම, මේ සූත්‍රයේ හේතුපාදක වූ නිදාන කතාව, මේ සියල්ල මුලින්ම තේරුම් අරගෙන සාකච්ඡාවට ඔබව අරගෙන යන්න. එහෙමනම් අපි සාමින් වහන්සේට යොමු වෙලා සාමින් වහන්ස මේ සූත්‍රයේ තේරුම කොහොමද අපි පටන් ගන්නෙ කියන කාරණාව පටන් ගනිමු. අවසරයි සාමින්.
ඇත්තටම මේ සූත්‍ර දේශනාව හරිම වැදගත් දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවක්ම අපට හරි වැදගත්. ඉතින් සිහසේනාධිපති සූත්‍රයෙන් කියවෙන්නේ මිත්‍යා දෘෂ්ටික කෙනෙක් තථාගත ධර්මයේ වැළඳගත් ආකාරය විස්තර වෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ හැම අංගයක්ම අපේ ජීවිතයට විශාල ආලෝකයක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ බුදුරජාණන් වහන්සේ මේ දිනවල හිටියේ, වැඩ හිටියේ විශාලාමහනුවර. විශාලාමහනුවර කියවම අපිට හොඳට මතක් වෙන කූටාගාර ශාලාව. තථාගතයන් වහන්සේ මෙන්න මේ කූටාගාර ශාලාවේ තමයි වැඩ හිටියේ. මෙන්න මේ දවස්වල විශාලාමහනුවර හිටපු රාජ පිරිස තමයි ලිච්ඡවි රජදරුවන්. ලිච්ඡවි රජදරුවන්ගේ රාජ සභාවේ සේවය කරපු ප්‍රසිද්ධ කෙනෙක් තමයි සිහ සේනාපති කියලා කියන්නේ. මේ සිහ සේනාපතිතුමා නිගන්ත නාතපුත්ත කියන ශාස්ත්‍රවරයාගේ හොඳම දායකයෙක්. ඉතින් දවසක් දැන් මේ සිහ සේනාධිපතිතුමා රාජ සභාවේ කටයුතු කරන්න ගියාම ලිච්ඡවි රජදරු බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරන, ගුණ සජ්ජායනා කරනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ කෙනෙක්, ධර්මයේ මෙන්න මේ වගේ වටින දෙයක්, මහා සංඝ රත්නය මෙච්චර වටිනවා. මේ විදිහට මේවා පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් සිහ සේනාධිපති මේව අහගෙන ඉන්නවා. දැන් මේ රජදරුවන්ට විවේකයක් ලැබිච්ච ගමන් කතා කරන්නේ ඕපදූප නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, මහා සංඝයාගේ ගුණ. මෙයා දැන් අතර අපි මේව අහනකොට අපේ ඔළුවලට දාගන්න ඕනේ, අපිත් මේ වගේ තැන්වලට ආපුවාම සිල් සමාදන් වුණාම විතිස් කතා වලින් තොර වෙලා අපිට කතා කරන්න අවස්ථාවක් ආවොත් අපි කතා කරන්න ඕනේ දස කතා වස්තුවට ගැලපෙන දෙයක්. ආල්පේච්ච කතා, සන්තුට්ටි කතා, අවිවේ කතා ආදී උතුම් කතා. දැන් බලන්න මේකෙන් කොච්චර උපකාරයක් වුණාද. දැන් මේ රජදරුවෝ වෙන දෙයක් කතා කරා නම් සිය සේනාපති බුදුරජාණන් වහන්සේට තහදින්නේ නැහැ. ඉතින් දැන් සිය සේනාපති කල්පනා කළා මේ රජදරුවන්ට වෙන වැඩක් නැහැ වගේ. මේ කතා කරන්න නොයෙකුත් දේවල් තියෙද්දී බුදුහාමුදුරුව ගැනම හැමදාම කතා කරනවා. මාත් යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දකින්න කියලා සිය සේනාපතිට හිතුණා. හැබැයි ඉතින් මෙයාට එකපාරම යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙයා මොකද කරේ? මෙයා නිගණ්ඨ නාථපුත්ත ළඟට ගිහිල්ලා කිව, ස්වාමීනි, ඒ තමන්ගේ ශාස්ත්‍රවරයාට මතක් කළා, මම ආසයි බුදුරජාණන් වහන්සේ දකින්න යන්නේ. කියවිලා නිකන්ට නාථපුත්ත කියනවා, ඔයා කිසිසේත්ම යන්න එපා, බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අකිරියවාදී කෙනෙක්. හැමදේම කරන්න එපා එපා එපා, උන්වහන්සේගේ කටේ තියෙන්නේ එපා කියන එක. හැබැයි ඔබතුමා හැම නෙමෙයි, ඔබතුමා ක්‍රියාවාදී පුද්ගලෙක්. ක්‍රියාවේ වටිනාකම දන්න කෙනෙක්. ඒ නිසා ඔයා යන්න එපා කව බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. බලන්න දැන් මේවා මේ බණ අහනකොට, මේ සාකච්ඡා ශ්‍රවණය කරනකොට අපිට හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි මේ ඇසුර කියන එක. දැන් ලිච්ඡවී රජ දරුවෝ බුදුගුණ සාකච්ඡා කරනකොට එයාට බුදුරජාණන්සේ දකින්න යන්න හිතෙනවා. ඊළඟ නිගණ්ඨනාත පුත්ත ඒක එපා කියනකොට එයාට බෑ හිතෙනවා. ඒ වගේ තමයි අපේ හිතු සිත්වල තියෙන ස්වභාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර ඇසුර මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තීරණාත්මක සාධකයක් හැටියට දේශනා කළේ. ඉතින් කොහොම හරි දැන් මෙයා දැන් තථාගතයන් වහන්සේ ගාවට යන්නේ නැහැ කියලා තීරණය කරගත්තා. දෙවෙනි දවසෙත් ආව රාජ්‍ය සභාවේ වරිට එදත් අර විදිහට විවේකයක් ලැබිච්ච වෙලාවේ ලිච්ඡවී රජදරු එකතු වෙලා බුදුරජාණන්සේගේ ගුණ සාකච්ඡා කරා. මෙයා හිතුවා අනේ අදත් යන්න හිතෙනවා මේ බුදුරජාණන් වහන්සේ දකින්න, මේ මෙච්චර උත්සමයක නම් මම යන්න ඕන. ආයෙත් ගියා කාගාවට නිගණ්ඨනාත පුත්ත ළඟට. ගිහලා කිව්වා අනේ මට යන්න ඕන, මේ ලිච්ඡවී රජදරුවන්ට වෙන වැඩක් නැහැ වගේ විවේකයක් ලැබිච්ච ගමන් කතා කරන්නේ ශ්‍රමණ බව ජෞතමයන් වහන්සේ ගැන. ඒ වෙලාවෙත් නිගණ්ඨනාත පුත්තට අපෝ යන්න එපා කෝයා. ඔයා කිසිසේත් මෙතෙන්ට යන්න හොඳ නැහැ. මොකද එයා අකිරියවාදී පුජ්‍යලේ, හැම එකක්ම කරන්න එපා එපා කියලා කියන කෙනෙක්. හරිනම් තථාගතයන් වහන්සේ ශ්‍රමණ බව ජෞතමයන් වහන්සේ ඔබතුමා හම්බෙන්න ඕන කියන ඕන කිය. ඔබතුමා ඊට වඩා වටිනා කෙනෙක් කියලා කිව්වා. ඉතින් දැන් එදත් එහෙනම් එන ඕනේ නැහැ කියලා මෙයා ආයෙත් තීරණේ වෙනස් කරගත්තා. තුන්වෙනි වතාවෙත් මේ විදිහටම රාජ්‍ය සභාවේ කතාව ගියා. මෙයා කල්පනා කළා මගේ ගුරුවරයාට කිය කිය හිටියොත් නම් මට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම යනවා කියලා හිතාගෙන මෙයා විශාල සේනාවක් සමග ගියා තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න. ඉතින් මුණ ගැහෙන්න ගිහලා බොහොම ගෞරවයෙන් වන්දනමාන කරලා, ගෞරව කළා, වන්දනා කළේ නැහැ, ගෞරව කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ඔබ වහන්සේ අකිරියවාදී කෙනෙක් කියන්නේ ඇත්තද? මේ හැම දෙයක්ම කරන්න එපා එපා කියලා හැම වෙලෙම එපා කියන එකමද කියන්නේ බොහන්ත? තථාගතයන් වහන්සේට දැන් සිය සේනාධිපති කියලා මේක මගේ ශාස්ත්‍රෝරයා වූ නිගණ්ඨනාත පුත්තයි මට කිව්වේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන්න දැන් මේවා අහනකොට, මෙවැනි සාකච්ඡා අහනකොට අපේ ජීවිතයට ගලප ගන්න තියෙන කාරණා රාශියක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ ਸਰුවඥතා ඥාන උන්වහන්සේ ඒ වෙලාවේ වදාරනවා, ඔව් ඉතින් යම් කිසි කෙනෙක් මට අකිරියවාදියා කියලා බලනවා නම් ඒකටත් එකක් ඇත්ත. බොරුවක් නෙවෙයි. යම් කිසි කෙනෙක් මට අකිරියවාදියා කරන්න එපා එපා කියන ඒ සංඥාවෙන් බලනවා නම් ඒකටත් හේතුවක් තියෙනවා. දැන් බලන්න ඒක ප්‍රතික්ෂේප කරන්න ගියේ නැහැ. අපිට කවුරු හරි බැන්නොත් එහෙම අපි එහෙමද? අපි සමහරලාට ඒකට ප්‍රතික්‍රියා කරනවා. එහෙම කොහොමද? නමුත් තථාගතයන් වහන්සේ අර අපි සාමාන්‍ය අර සිංහල කියමනක් තියෙන අර ඔළුව අත ගාලා
රොබුවනේ
ඔක්කක් කිනවා වගේ ඒක බොහොම ක්‍රමානුකූලව ඔව් මම අකිරියවාදී කියලා කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මම ක්‍රියාවාදී පුජ්‍යලෙක් කියලා කවුරු හරි කියනවනම්. يعني කරන්න කියලා කියන පුජ්‍යලෙක් කියලා කියනවනේ ඒකටත් හේතුවක් තියෙනවා. يعني එපා එපා කියලා කියනවනේ ඒකටත් හේතුවක් තියෙනවා. කරන්න කියලා යම් කෙනෙක් කියනවනේ ඒකටත් හේතුවක් තියෙනවා. ඊළඟට මට උච්ඡේදවාදියා කියලා බයිනවා නම්, කියන්නේ විනාශයේ පිණිස උච්ඡේදවාදියා කියලා මට බයිනවා නම් ඒක කමක් නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. ඊළඟට මට යම් කිසි කෙනෙක් බයිනවා නම් මහා හැම වෙලෙම පිළිකුල ගැන කතා කරන්නේ. පිළිකුල්වාදී නිතරම පිළිකුල ගැන කතා කරන්නේ, මේ කිසිම වින්දනයක් නැහැ. එහෙම බයිනවා නම් ඒකටත් මම සුදුසුයි කිව්වා. දැන් ඉතින් කිසිත් දැන් මහා සිය කවුද අපි සිය සේනාපති බලාපොරොත්තු වෙන තථාගතයන් වහන්සේ මීට වඩා වෙනස් විදියකින් මේකට ප්‍රතිචාර දක්වයි කියලා. නමුත් උන්වහන්සේ වදාරනවා මේ කියන හැම එකටම මම සුදුසුයි. ඊළඟට යම් කිසි කෙනෙක් මට කියනනම් මේ හැම වෙලෙම මෙයා කියන්නේ දුරු කරන්න කියලා කියනවා. ඒකටත් මම සුදුසුයි කිව්වා. ඒකටත් මම සුදුසුයි කිව්වා. ඊළඟට යම් කිසි කෙනෙක් කියනනම් මෙයා නිතරම තපස් රකින්න. තපස් කියන්නේ සාමාන්‍ය තපස්සී කියන එකේ තේරුම තමයි කෙලෙස් නැති කිරීම අර්ථයෙන් තමයි තපස් කියලා කියන්නේ. තපස්වාදියා කියලා කියන ඒත් මම ඒකට සුදුසුයි කියලා කියනවා. ඊළඟට මව කුසේ උප්පත්තිය නැති කරන කෙනෙක් කියලා කියනවනේ ඒකටත් මම සුදුසුයි කියනවා. ඊළඟට මිනිසුන්ට අස්වැසිල්ල ගෙන දෙනෙක් කියලා ගෙන දෙන කෙනෙක් කියලා මට චෝදනා කරනවා, මම ඒකටත් සුදුසුයි කිව්වා. ඉතින් මේ වෙලාවේ දැන් මෙන් ප්‍රකාශ කරපුවාම දැන් සිය සේනාපති දැන් බලාගෙන මොකද්ද මේ කතාව? දැන් උන්වහන්සේ කරපු චෝදනාවට උන්වහන්සේ කියන සුදුසුයි කියලා. මෙන්න උන්වහන්සේ දැන් සිය සේනාපතිතුමාට මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙක් මට අකිරිය වාදියා. කියන්නේ ක්‍රියා කරන්න එපා එපා කියලා කියනවා. ඔව් මම එහෙම කියනවා. මොකද්ද මම කියන්නේ? මම කියනවා කාය දුස්තරිතේ කරන්න එපා කියලා. වාක් දුස්තරිතේ කරන්න එපා කියලා. මනෝ දුස්තරිතේවත් කරන්න එපා කියලා. ඒ කියන අර්ථයෙන් මම අකිරිය වාදී වෙන්න පුළුවන්. දැන් බලන්න දැන් මේ වෙලාවේ මට දැන් මතක් වෙන්නේ තථාගතයන් වහන්සේගේ තියෙන ਸਰුවත්තා ඥානය. දැන් බලන්න අර එක දවසක් ඇවිල්ලා ආක්‍රෝෂ භාරද්වාජ කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට බයිනවා. හොඳටම බයිනයි. තථාගතයන් වහන්සේ නිශ්ශබ්දව අහගෙන ඉන්නවා. දැන් බැනලා බැනලා බැන දැන් එහෙම ප්‍රතික්‍රියා කරන්න නැතුනට තවත් කේන්ති මෙයාට. ඉතින් මෙයා තවත් බයිනවා. ඉතින් බැනලා දැන් මෙයාට ඉතින් ඇති වෙන්නම බැනලා. තථාගතයන් වහන්සේ අහනවා දැන් ඇද්ද? ඉතින් දැන් මෙයාට ඉතින් කියාගන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් මටත් පොඩි වචනයක් කතා කරන්න අවසර දෙන්න. හොඳයි කතා කරන්න කිව්වා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේ බමුණා කියනවා බුදුරජාණන්සේ වදාරනවා දැන් ඔයාගේ ගෙදරට ඔයා ඥාතීන්ගේ ගෙවල් වලට එහෙම යනවාද? ඔව් අපි ඥාතීන්ගේ ගෙවල් වලට යනවා. ඉතින් ඥාතීන්ගේ ගෙවල් වලට යනකොට කැවිලි පෙවිලි එහෙම ඇර යනවා. ඔව් කැවිලි පෙවිලි රස කැවිලි නොයේ දේවල් අපි ඇරගෙන යනවා. ඉතින් එතකොට මේ ඥාතීන් ඔය බාරගත්තේ නැත්තම් මොකද කරන්නේ? බාරගත්තේ නැත්නම් මමයි මගේ බිරිඳයි එකතු වෙලා කනවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔයා බැනපු දේවල් සියල්ල මම නම් බාරගත්තේ නැහැ. ඉතින් මොකද කරන්න තියෙන්නේ එහෙනම්? ඔව් එයාටම ඒක අනුභව කරන්නයි තියෙන්නේ. දැන් බලන්න දැන් අපිට ඔයගේ ප්‍රශ්නේ ඉන්නේ නැද්ද? දැන් කවුරු හරි බයිනකොට අපිට ඉවසගෙන ඉඳලා අපිට ඒ වගේ දේ ඒ ඥානාන්විතව ඒ විදිහට ඒ ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? මේ බණ ඇසීම ඉලක්කය වෙන්න ඕනේ අන්න ඒවා. අපේ එකම ඉලක්කය තමයි නිවන. නමුත් මේ ත්‍රි සද්ධර්මයේ ශ්‍රවණය කරන හැම මොහොතකම අපේ ජීවිතයට අපි ගලප ගන්න බලන්න ඕනේ. දැන් බලන්න දැන් මෙතනින් අපට තේරෙනවා ඇසුර සම්බන්ධ. ඇසුර වෙනස් වුණොත් අපිත් වෙනස් වෙනවා. දැන් සීහ සේනාපතිතුමා අර පැත්තට ගියා මේ විදිහ, මේ පැත්තට ගියා මේ විදිහ. ඒ නිසා ආශ්‍රය කියන එක හරි පුදුම දෙයක්. ඒක අත්‍යවශ්‍ය දෙයක් මේ ශාසනයෙන් වැඩ ගන්න කෙනෙකුට. ඊළඟට දැන් අපට මෙතනින් ගන්න පුළුවන් මොකද්ද? දැන් මෙතනමුත් අපට ආදර්ශ රාශියක් ගන්න පුළුවන් මොකද්ද? සිය සේනාධිපතිතුමා දැන් බුදුරජාණන් ප්‍රශ්නයක් ඇති වුණාම ඒකෙදී අපි කොහොමද මේකට ඥානාන්විතව මූණ දෙන්නේ කියලා අපට මේකෙන් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. ඊළඟට දැන් අක්‍රීයවාදී කියන එක තේරුවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ වදාරන ක්‍රියාවාදී. ක්‍රියාවාදී කියලා කියන්නේ ක්‍රියාවාදී කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා මං යම් කිසි දෙයක් කරන්න කියලා කියන්නේ කාය සුචරිතේ වඩන්න, වාක් සුචරිතේ වඩන්න, මනෝක් සුචරිතේ පුරුදු කරන්න. එහෙම කියනවා නම් මට ක්‍රියාවාදියා කියලා බැන්නට ඒක ප්‍රශ්නයක් නෑ කියලා කිව්වා. බලන්න දැන් ඒවා අර ඒ හොඳ පැත්තට තථාගතයන් වහන්සේ හරවන විදිහ. ඊළඟට උච්ඡේදවාදියා. උච්ඡේදවාදියා කියලා කියන්නේ විනාශය. උච්ඡේද කියන වචනේ තේරුම විනාශය පිණිස. ඔව් මම කියනවා කාය දුස්චරිතේ විනාශ කළා දාන්න. වාක් දුස්චරිතේ විනාශ කළා දාන්න. මනෝ දුස්චරිතේ විනාශ කළා දාන්න. අනේක විද කෙලෙස් ධර්ම විනාශ කළා දාන්න. ඒ අර්ථයෙන් මට උච්ඡේදවාදියා කියන්න පුළුවන්. ඔය විදිහට පින්නතුනි පිළිකුල සම්බන්ධව. කාය දුස්චරිතේ පිළිකුල් කරනවා. ඊළඟට පිළිකුල් වාදියා කියන ඒ අර්ථයෙන් තථාගතයන් වහන්සේ මම ඒකට ගැළපෙනවා කියලා බුදුරජාණන්සේ වදාලා. ඊළඟට දුරු කිරීම පිණිස. ඒ කියන්නේ කාය දුස්චරිතය දුරු කරන්න, වාක් දුස්චරිතය දුරු කරන්න, මනෝ දුස්චරිතය දුරු කරන්න. තපස්සිය කියලා කියන්නේ කෙලෙස් නැති කිරීම අර්ථයෙන්. ඒ අර්ථෙමත් මම සුදුසුයි. දැන් මේ කියපු හැම එකකින්ම චෝදනා කරනවා නම් ඒ හැම දෙයකම මම සුදුසුයි කියලා තථාගතයන් වහන්සේ වදාළා.
එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ. අද දවසේදී අපි මේ සාකච්ඡා කරන සිහ සේනාධිපති සූත්‍රය අපේ ජීවිතයට වර්තමානයේට අපි කොහොමද ආදේශ කරගන්නේ? ඒ ඔස්සේ දහම් කාරණා ඔස්සේ අපි කොහොමද අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කියන කාරණාව අපි සාකච්ඡා කරන්න ඕනේ. මට මතක් වෙනවා පින්න ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරුව භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ දහම හරි ගැඹුරුයි. මේ ධර්මයේ අභිධර්මයේ තියෙන මේ ධර්මයේ හරි ගැඹුරුයි. අපිට තියෙන ප්‍රශ්නයක් ඕක බොහෝ දෙනෙකුට. අපි කොහොමද මේක තේරුම් ගන්නේ? මේ තේරුම් ගන්න ලේසි ක්‍රමයක් තියනවාද කියන කාරණාව. කතා කරද්දී උන්වහන්සේ කියනවා මේ දහම අපි දැන් ධර්මයේ ශ්‍රවණය කරනවා උදේ හිට මේ වැඩසටහන පුරාම බෞද්ධයා නාලිකාවෙක් වෙලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත අපේ ප්‍රේක්ෂක ජනතාව අද මේ පොසොන් අද පූර 15ක් පොහොය දවස ඊටාම ප්‍රීතිමත්ව ධර්මයේ ශ්‍රවණය කරමින් දහමට සිත යොමු කරමින් මේ ඉන්නේ. ඒ නිසා ඔබට දැනෙනවා මේ දහම සමහර අවස්ථාවදී අමාරුයි. යම් කාරණා තේරෙන්නේ නැහැ. ඒක බුදුරජාහන්සේ කියනවා දහම තේරුම් ගන්න කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා තින්න සාමිනා. එතෙන්දී ශ්‍රද්ධාව තියෙන්න ඕනි. තුරුණුවන් කෙරෙහි තියෙන අචල විශ්වාසය තමයි පළවෙනි දේ. අපි අර කියන්නේ අනිවාර්යෙන්ම බුදුදහම තමයි පරම සත්‍ය. එතනින් එහා දෙයක් නැහැ. මේ බුද්ධ ධම්ම සංඝ කියන කාරණා තුන පිළිබඳව තියෙන අචල ශ්‍රද්ධාව. ඊළඟට අපිට ඇති වෙන්නට ඕනි ෘචිය. ධර්මයේ හොයන්නට තියෙන ආශාව ඇති වෙන්නට ඕනි. මේ සූත්‍රය නම් මේ සූත්‍රයේ මොකද්ද තේරුම? මේ කොහොමද අපිට ජීවිතයට වැදගත් වන්නේ? මේ තියෙන ආශාව, මේ ෘචිය අපිට ඇති වෙන්නට ඕනි. ඊළඟට සිත ප්‍රභාෂවර වෙන්නට ඕනි. තර්කානුකූල වෙන්න ඕනි. විමසන්නට ඕනි. ඒක තමයි අපි නැත්තේ අපි ළඟ. දැන් හොඳ කණුවක් අල්ලලා හේත් උනාට පස්සේ කයත හරි සැපයි. ෘචියක් තියෙනවා මේ ධර්මය ගැඹුරුකමක් දන්නවා සද්ධාවක් තියෙනවා අහින්න බෑ. ඒ සැප තුල අපි දන්නේ නැතුවම වෙන වෙන ලෝක වලට යනවා. ඒ නිසා අපි මේ මෙතෙන්දි මේ ප්‍රභාෂවර කරගෙන සිත තර්කානුකූලව මෙනෙහි කරන්න උත්සාහ කරගත්තොත් අපිට පුළුවන් මේ අමාරු ධම් කාරණා තේරුම් ගන්න. අපේ පින්වත් සාමින් වහන්සේ කරන්නේ කාරණා අපිට sannivedanaya කරන එක. ඒක තේරුම් කරගන්නට ඕනි අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේ. දැන් අපි අපේ සාමින් වහන්සේ සිහ සේනාධිපති සූත්‍රය අපේ ජීවිතයට කොහොමද වර්තමානයේ ගල්පගෙන සාර්ථක කරගන්නේ?
දැන් ඇත්තටම ඔබතුමා හොඳ තැනක් මතක් කළා. මතු කළා. මොකද දැන් ඇත්තටම අපි මේ රටේ පුදුම විදිහට අපි බණ අහනවා. දැන් ඒක හරි වටිනවා. දැන් ඇත්තටම පින්නතුනි ශ්‍රද්ධාව නිවනට දොරටුවක් නම් ඒක විවර කරන යතුර තමයි යෝනිසෝ මනසිකාරය. නැත්නම් දොර ළඟට ගිහින් හිටගෙන ඉන්න වෙයි තමයි වෙන්නේ. මොකද අපිට යෝනිසෝ මනසිකාරය නැත්නම් ඒක අරගන්න පුළුවන් කමක් නැහැ මේ නිවන් දොර. එතකොට ඇත්තටම දැන් මේ සීහ සේනාපති සූත්‍රයේ දැන් මේ සෙම්පතියා ක්‍රමානුකූලව තථාගත ධර්මය අවබෝධ කරගන්නේ යා නුවණින් විමසපු නිසා. නුවණින් විමසන්නේ නැතුව කවදාකවත් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේක හරි වැදගත් දෙයක්. මොකද අපි හොඳට බණ අහනවා. සමහර වෙලාවට ධර්මයේ මතක තියාගන්නවා. නමුත් අපි නුවණින් විමසීම කියන එක අපේ ගොඩක් අඩුයි. ඒක තමයි අද අපට හොඳ ප්‍රතිඵල දකින්න බැරි. මොකද නුවණින් විමසීම කියන එක අපට අත්‍යවශ්‍ය දෙයක්. ඒක ඔබතුමා මතක් කරපු එක හොඳයි. මේ අහනවා වගේම මේ ධර්මයේ හොඳට නුවණින් විමසන්නට ඕන. එහෙම නුවණින් විමසුවේ නැත්නම් කවදාකවත් අපට මේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අත්‍යවශ්‍ය සිහ සේනාපති සූත්‍රයේ අපි කියන්න කරුණුකාරණ රාශියක් මේක තියෙනවා. ඉතින් මෙහෙම ප්‍රකාශ කරපුවාම දැන් සිය සිම්පතිය පහදිනව බුදුරජාණන් වහන්සේට. පැහැදිලා කියනවා අනේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේත් ධර්මයක් මහා සංඝයක් මම සරණ යනවා. ඔබ වහන්සේ හරියට අර වහලා තිබිච්ච දෙයක් අරලා පෙන්නුවා. පාර වැරදිච්ච කෙනෙකුට පාර පෙන්නුවා වගේ මට නියම ධර්ම මාර්ගය කියලා දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා හැබැයි ඔයා ප්‍රසිද්ධ කෙනෙක්. සිය සිම්පතිය කියවම හරි ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධ වගේම නිගණ්ඨනාථ පුත්‍රගේ ප්‍රධානම දායකයා. ඉතින් ඔයා බුද්ධ ශාසනය වැළඳගත්තා කියලා කිව්වහම ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක පාරම. ටිකක් විමසලා බලලා මේකට එන්න. ඒ වෙලාවේ මෙයා කියන අනේ ස්වාමීනි මම තවත් පැහැදුනා. මම තවත් ඔබ වහන්සේ කෙරේ පැහැදුනා. මොකද මං වගේ කෙනෙක් වෙන ආගමකට යනවා නම් මේ ಭಾರತයේ නැත්තම් මේ විශාලා මහනුවර අය මාව පිළිගන්නේ බැනර් දාලා කියලා කිව්වා. ඒ කාලෙත් ඔය බැනර් දෙමිල්ල
තිබිලා තියෙනවා.
ඒක අනිවාර්යයෙන්ම පෙළේ තියෙනවා. පෙළේ තියෙනවා, බුද්ධ වචනේ තියෙනවා, මාව යය පිළිගන්නේ බැනර් දාලා. නමුත් ඔබ වහන්සේ කියනවා ටිකක් විමසලා බලලා එන්න කියලා. ඒ විතරක් නෙවෙයි තථාගතයන් වහන්සේ වදාලා නිගණ්ඨනාත පුත්‍රට දෙන දාන නවත්තන් දෙපා කියලා. එයාට දෙන දාන ඒ විදිහටම දෙන්න කිව්වා. ඒ වෙලාවේ මෙයා තවත් පැහැදුනා. අනේ ස්වාමීනි මම හිතාගෙන හිටිය ඔබ වහන්සේ මටම දෙන්න කියලා කෙනෙක් කියලා කියන කෙනෙක් කියලා. නමුත් බලපුවහම ඔබ වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයි. ඉතින් මම තවත් පැහැදුනා කියලා මම තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝයා සරණ ගියා. සරණ ගියාට පස්සේ තථාගතයන් වහන්සේ ක්‍රමානුකූලව අර දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයන්ගේ ආදීනව, චතුරාර්ය සත්‍ය මේ විදිහට පිළිවෙලට පිළිවෙල කතාව පැහැදිලි කළා. ඒ පැහැදිලි කරනකොට සිහිය සෙන්පතිතුමා දහසක් නයින් ප්‍රතිමන්දිතුතුම් සෝහාන් ඵලයට පත් වුණා. ඉතින් පින්නතුනි මෙයාට දැන් ඇත්තට බලන්න දැන් මෙයා උපතින් බෞද්ධෙක් නෙවෙයි. තද මිත්‍යා දෘෂ්ටිකේ. නමුත් අර යා ඒ ශ්‍රවණය කරන ගමන් මේක නුවණින් විමසුවා. දැන් මේ සරුවඥන් වහන්සේ ආගම කුලය ඒව මෙව හිතුවේ නෑ. එයා ඒ ධර්මයේ මෙනෙහි කරන ගමන් නුවණින් විමසුවා මේ ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ කියන කතාව ඇත්තද? අක්‍රීය වාදී කියන්නේ කරන්න එපා එපා. කයින් වැරදි කරන්න එපා කියන එක හොඳ දෙයක් නේ. ඊළඟට වචනයෙන් වැරදි කරන්න එපා කියන එක හොඳ දෙයක්. මනසින්වත් වැරදි කරන්න එපා කියන එක හොඳ දෙයක්. ඒ වගේම කයෙන් සුචරිත වඩන්න කියන එක හොඳ දෙයක්. කයෙන් සුචරිත ඊළඟට වචනයෙන් සුචරිත පුරුදු කරන්න කියන එක හොඳ දෙයක්. මනසින් පවා සුචරිත පුරුදු කරන්න කියන එක හොඳ දෙයක්. ඉතින් මෙයා නුවණින් විමසුවා. නුවණින් විමසුවාට පස්සේ මෙයාට තේරුණා මෙන්න ධර්මය. මෙයා සෝතාපන්න භාවයට පත් වුනේ මේ නුවණින් විමසීම නිසාමයි. ඒ නිසා පින්වත් සෑම කෙනෙක්ම මතක තියාගන්න ඕන වටිනාම දේ තමයි එක බණ පදයක් හරි කමන්නේ ඒක අරගෙන හොඳට නුවණින් මෙනෙහි කරන්න ඕන. නුවණින් මෙනෙහි කිරීම තරම් වටිනා දෙයක් මේ බුද්ධ ශාසනේ නෑ. දැන් බලන්න අප්‍රමාද කියන වචනේ තේරුම සිහිය නුවණ. ඒතර මුළු බුද්ධ ශාසනයේ මුළු ත්‍රිපිටකයේම තියෙන වචනේ තමයි අප්‍රමාද කියන්නේ. අප්‍රමාද කියන වචනේ ඇතුලේ ඔක්කොම තියෙනවා මුළු ධර්මයේම. අප්‍රමාද කියන වචනේ තේරුම මොකද්ද? සිහිනුවණින් කටයුතු කිරීම. දැන් අපි මේ තාක් අපේ ජීවිතේ වැරදි කරලා තියෙනවා නම් ඒ හැම වරදක්ම අපි කරලා තියෙන සිහිනුවණ නැති නිසා. අපි වචන පාවිච්චි කරලා තියෙනවා නම් සිහිනුවණ නැතුව ඒ මේ සිහිනුවණ දෙක නැති නිසා. ඒ නිසා මේ සිහිනුවණ නැත්තම් මේ නුවණින් මෙනෙහි කිරීම කියන එක හරීම වැදගත් එකක් වෙන්න තුනේ මෙන්න මේ ධර්මය තේරුම් ගන්නට. ඉතින් හැබැයි සිහිය සේනාපතිතුමත් හරි එක්කෙනෙක් තමයි. මෙයා ටිකක් අර ඉර්ජු පුජ්‍යලේ. ඉර්ජු පුජ්‍යලේ කියන්නේ දැන් මෙයා ඒ වෙලාවේ අර යාගේ සාමණ සෙන්පතියෙක් වුණාම සටන්කාමි කෙනෙක්නේ. ඉතින් මෙයා දැන් සෝතාපන්න වුණා. හැබැයි මෙයාට හිතු දැන් මෙයා කල්පනා කළා මම බුදුරජාණන් වහන්සේට දානෙකට ආරාධනා කරන්න ඕන. මොන දානෙකට ආරාධනා කළා? ඉතින් දානෙකට ආරාධනා කරලා දැන් ගෙදර දානි හදනවා. ඉතින් මෙයා දැන් මේ කාලෙත් බොහොම මේ ආන්දෝලනයකට හේතුවක් වෙච්ච මේ මස් මාංශ කතන්දරයක් මෙතෙන්ට එකතු වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි දැන් මෙයා කල්පනා කළා දැන් නිකාන්තනාත් පුත්ත නිකන් මේ පුදුම විදිහේ අවිංසාවාදී විදිහට පෙනී හිටිනවා. සමහරලාට මේ කටට මුඛවාඩම් බැඳගෙන වතුර බොන්නේ නැහැ. පුදු අතු ගාගෙන යන්නේ ඒ තරම් පුදුම විදිහේ පරම අවිංසාවාදී විදිහට තමයි පෙනී හිටින්නේ. මේ නිකාන්තනාත් පුත්ත කිසිම විදිහේ මත්මාංශ අනුභවයක් මුකුත් ඒකට කිසිම අනුබලයක් නැහැ. තථාගතයන් වහන්සේත් කවදාවත් එහෙම අනුබලයක් දීලාම නැහැ. ඉතින් හැබැයි සීය සේනාධිපතිගේ මේ විප්ලවවාදී ඒ ක්‍රියාකාරීත්වය මෙයා කල්පනා කළා දානයක් හදන්න ඕන මත් මාංශ සහිතව. මෙයා මොකද කරේ? දානි සකස් කළා. සේවකයෙකුට කිව්වා කඩේට ගිහිල්ලා ඒ මාංශයක් හැටියට තියෙන දෙයක් අරන් එන්න කියලා. ඉතින් දැන් මේ සතෙක් ගේන්න කිව්වේ නැහැ. යම්කිසි මාංශයක් තියෙනවනේ ඒක අරන් එන්න කියලා කිව්වා. මොකද අර නිගණ්ඨ නාථපුත්තගේ මතේ බිඳින්න තමයි මෙයාට ඕන වුණේ. මෙයා නිකම් මේ නියම ධර්මයක් නෙවෙයි සෝතාපන්න වෙලා ඉන්න කෙනෙක්නේ. බුදුරජාණන් වහන්සේ කෙරේ, ධර්මයේ කෙරේ, මහා සංඝයා කෙරේ පුදුම ප්‍රසාදයක් න්යාගේ තියෙනවා. මෙයාට හිතුණා මම මේක මතේ බිඳින්න ඕනේ කියලා. දැන් මේ මස් මාංශ බිත්තුන් වහන්සේට දෙන්න ඕන දෙයට වඩා මෙයාට හිතුණා මේක නිගණ්ඨ නාථපුත්තට පාඩමක් උගන්නන්න. මෙයා මොකද කරේ? කඩේට සේවකයෙක් යවලා මස් මාංශ ගෙන්නවා. ගිහලා දාන හැදුවා. දැන් මේක ආරම්භ වුණා කාටද? නිකාන්තනාත පුත්තටත් එයාගේ ගෝලයන්ටත්. ඉතින් ඒගොල්ලෝ මොකද කරේ? හන්දි ගානේ කියාගෙන ගියා අන්න අද ලොකු තඩි සතෙක් මරලා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ උදෙසා අද මාංශයත් සකස් කරලා දෙනවා. ඒක තථාගතයන් වහන්සේ අනුභව කරනවා කියලා. එහෙම දෙයක් ඇත්තරම සිද්ධ වුණේ නැහැ. එතන සිද්ධ වුණේ එයා කඩේ තිබිච්ච මාංශයක් ගෙනල්ලා දාන්න සකස් කළා. ඉතින් වළඳන නෝන්දන එක වෙනම කතාවක්. දැන් පින්නතුනේ දැන් මේක පුදුම විදිහට ප්‍රචලිත වෙලා ගියා. හැබැයි තථාගතවරු බුදුරජාණන් වහන්සේලා ওই පුංචි පුංචි දේවල් වලට කම්පා වෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ යම් කිසි මතයක් උන්වහන්සේලා මේ ලෝකයට පහළ වෙන්නේ මේ සත්වයන්ට පිහිටවීම පිණිසද ඒ මතේම තථාගතයන් වහන්සේ හිටියා. උන්වහන්සේ දානෙ වළඳලා නැවත සියසේනාපතිතුමාට අනුශාසනා කරලා පිටත් වුණා. ඉතින් දැන් මේක මුළු විශාලා මහනුවරම විශාල ආන්දෝලනයක්. මොකද්ද? මහා සතෙක් මරලා තථාගතයන් වහන්සේට අනුභවයේ පිණිස උන්වහන්සේ දැනුවත්ව මේක කරයි කියලා. ඉතින් ඇත්තටම දැන් මේක මේ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් නිසා මේක අපි බොහොම උපේක්ෂා සහගතව මධ්‍යත්වෝ බැලුවොත් මේ ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ මක් වෙළඳාම අකප වෙළඳාමක් කියලා පැහැදිලි කරා. උන්වහන්සේ මේ වෙළඳාම අතර මක් වෙළඳාම අතර සුදුසු දෙයක් හැටියට පැහැදිලි කරේ නැහැ. හැබැයි මස් අනුභවය උන්වහන්සේ ඒක උපේක්ෂා වුණා. ඉතින් ඒක පින්නතුනේ සර්වඥතා ඥානය කියන එක අපි වෙන විතර තේරුම් ගන්න ඕන. අපිට වැටහෙනවට වඩා 100 කෝටි දහස් ගානක තථාගතයන් වහන්සේට වැටහෙනවා. ඒ නිසා උන්වහන්සේ මොකද කළේ? දැන් මත්මාන්ත වළඳන්න එපා කිව්වනම් අපිට බත් කන්නත් පුළුවන්ද? බත් කන්න පුළුවන්ද? බත් කන්න බෑ. මතයක් ගේන්න පුළුවන්. ඇයි දැන් බත් කන්න බැරි? දැන් බලන්න ඔය ගොයන් ගහ හැදිලා ඔය වී ටික එනකන් මොන තරම් සත්තු ප්‍රමාණයක් මැරෙනවද? ඒ කියන්නේ ඔය දැන් අපි ගත්තොත් එළවලු වර්ගයක් බීට් නැත්නම් තක්කාලි මොන වගේ හරි දෙයක් හොඳට බලන්න. දැන් ওই ගොවිතැන් කරන ප්‍රදේශයක මම හිටිය නිසා මම දන්නවා. ඇත්තටම ওই තක්කාලි ගෙඩියක් එනකොට මම හිතන්නේ සත්තු ලක්ෂ ගාණක් මැරිලා. ඒ තරම් ඒ සාමාන්‍ය පැලේ ඉන්ධන කොටක් බෙහෙත් ගහන. එතන ඉඳලාමත් බෙහෙත් ගහනවා. ඉතින් සාමාන්‍යයෙන් කඩන දාස දක්වා කෘමිනාශක යොදනවා. ඉතින් එහෙම වුණා නම් අපිට වෙන කිසිම දෙයක් කන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද? මත්මාංශ දැන් මොකද මේ සත්ව ඝාතනයේ. ඒකට දැන් බුදුරජාණන් වහන්සේ මධ්‍යස්ත්වෝ මේ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා. මත්මාංශ වෙළඳාම අකපයි කියලා උන්වහන්සේ වදාලා. හැබැයි දැන් භික්ෂුන් වහන්සේ තමයි පිණ්ඩපාතේ වඩන්නේ. පිණ්ඩපාතේ වඩනකොට උන්වහන්සේ ලැබෙන දේ වළඳන්න ඉපේ. ඒතර උන්වහන්සේට ඒක ලැබෙන දේ වළඳන එක ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඇත්තටම දැන් මගේ මතේ දැන් මේ බුදුරජාණන් වහන්සේගේ මතේ තමයි ඔය. මගේ මතේ මෙන්න මේකයි. දැන් මේක තථාගතයන් දැන් මම තථාගතයන් වහන්සේගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වෙන කෙනෙක් නෙවෙයි. නමුත් මගේ මතේ මෙන්න මේකයි. අපි මත්මාංශ නොරඳන කියන්නේ වළඳන් නැත්තම් හොඳයි. මොකද අපේ ශරීර සෞඛ්‍යයට එහෙම හොඳයි. නමුත් පින්නතුලේ ධර්මයේ මේක තියනවා කියලා වරදවා ගන්න එපා. ධර්මයේ කිසිම දවසක කවුරු මොන තර්ක ගෙනාවත් ත්‍රිපිටකේ හැම තැනක්ම මේ ප්‍රශ්නේ සම්බන්ධව අපි පීරලා බලලා තියෙනවා. තථාගතයන් වහන්සේ මොනම තැනකවත් මේක එපා කියලා නැහැ. මොකද එහෙම මොකද උන්වහන්සේ පුදුමාකාර ਸਰුවත්නතා ඥානයකින් තමයි මේකට පිළිතුරු සපයලා තියෙන්නේ.
ඇත්තටම පින්න සාමින් මහත්තයා දැන් අපිට උදක් මෙතනින් බොහෝ දෙනාට උනත් තියෙන ගැටලුවක් තමයි අපි කොච්චර කතා කළත් එච්චරම තාම ඉතුරුයි. ওই ප්‍රශ්නේදී දැන් සමහර උපාසකම්මලා දානේ හදනවා. දානේ හදලා මාංශ උයනවා. ඒ මාංශු වෙලා දානේ ස්වාමීන් වහන්සේලාට බෙදලා ස්වාමීන් වහන්සේ ගෙදරින් එළියට වඩිනකොට කියනවා අපෝ හාමුදුරුවෝ මස් කෑවනේ කියලා. දැන් මෙහෙම අවස්ථා තියෙනවා. දැන් එතකොට දෙන එක හොඳද වළඳන එක හොඳද කියන තර්ක දෙනවා. දැන් බුදුන් වහන්සේ අර හොඳ මේ අතනනේ ඔය ගැටලු වෙලා තියෙන උන්වහන්සේ සූකර මද්දවය අනුභව කළා කියන කාරණාවනේ උතෙන් තියෙන අපි තර්මක් විග්‍රහ කරගම් මේක කාලීන ප්‍රශ්නයක් නිසා යම් සමහර පොතක සඳහන් වෙලා තියෙනවා තරුණ වැඩිය වයස නැති තරුණ ඌරෙක්ගේ මස් තමයි උන්වහන්සේ වැළඳුවේ. එහෙමනම් සමහර තව පොතක තියෙනවා සූකර මද්දේ කියන්නේ මේ සූකර කියන හතු විශේෂයක්. එතකොට බුදුන් වහන්සේට අවසාන භාගයේදී උන්වහන්සේට වැළඳුණු ලේ අතිසාර රෝගයට උපරිම තියෙන ලෝකේ තියෙන ඖෂධයක් තමයි ආයුර්වේදය අනුව සූකර මාංශ. ඒ වයස වැඩි වයස නැති තරුණ ඌරු පැටවෙක්ගේ මස්. ඒ නිසා උන්වහන්සේ වැළඳුවා කියලා මතයකුත් තියෙනවා. දැන් මෙන්න මේ කාරණාව කරගෙන අපි සර්වඥයන් වහන්සේක කරන තර්ක කිරීම තමයි කරන්නේ. ඒක ඇත්තටම ඔබ වහන්සේ කිව්වා වගේ අපිට තර්ක කරන්න බෑ. මොකද අපි සර්වඥ නෙමෙයිනේ උන්වහන්සේක. උන්වහන්සේගේ සර්වඥ දැනුම එක්ක තර්ක කරන්න. මෙන්න මේක තමයි මූලික කරගෙන තියෙන ඔය කතාවේ නිසා.
ඔව් ඇත්තටම දැන් එතනදී පැහැදිලිවම කියන්න ඕනේ දැන් ඔය සූකර මද්දවේ කියන එක ඇත්තටම එක හතු වර්ගයක්. පැහැදිලිවම අටුවාවේ තියෙන එක ඇත්තටම හතු වර්ගයක්. ඒක ඌරෙකුගේ මාංශයක් නෙවෙයි. ඒක ඒක අනිවාර්යයෙන්ම එහෙම තමයි. නමුත් දැන් ඇත්තටම දැන් මේ මත්මාන්ත ප්‍රශ්නේදී දැන් සමහර වෙලාවට දැන් මේ මත්මා මේක හරි භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපිටත් මේ පිළිබඳව කතා කිරීමෙන් හරි අපහසුතාවයකට අපි පත් වෙනවා. මොකද ධර්මකාරණා කියන්න ගියහම සමහර ලාට හිතන අනේ මේ මස් කිනක් දෙන්න කියලා කියනවා කියලා හිතන්න පුළුවන්. ඒ එහෙම එකක් නෙවෙයි මෙතන මම එකයි කිව්වේ මගේ පුජ්‍යලික මතේ මස් මාංශ නොකනවා නම් හොඳයි. නිර්මාංශ වෙන තරමට හොඳයි. අනුන්ගේ මාංශයක් අපට අවශ්‍ය නැහැ.
දැන් අනිත් එක මේ සත්‍තරයක් අවසර දෙන්න දැන් අපි හොඳට කනවා කියලා කියන්නේ මොකද්ද? දැන් ගෙදරක හොඳට නෑ දෑයෝ යාළු ආවහම අපි හොඳ කෑම වේලක් දෙනවා කියන්නේ මොකද්ද? අනුන්ගේ මස් කන එක. සතෙක් ගෙනහැල උයලා දෙන එකනේ හොඳ කෑම වේලක් කියලා කියන්නේ. ඒ ලෝලු බතක් නේ මදි. හිතට මදි. හොඳට කනවා කියලා සාමාන්‍යයෙන් අපේ රටේ හඳුන්වන්නේ මේ අනුන්ගේ මස් කන එක අපේ
ආවහම. ඔව්. ඉතින් එතකොට දැන් මේ ප්‍රශ්නේදී දැන් අපි ඇත්තටම දැන් දැන් වික්ෂුන් වහන්සේලා හැටියට අපි අසරණ වෙනවා මේ වෙලාවේ. මොකද අපිට මේ පින්නතුනේ හොඳට මතක තියාගන්න ඕන මේ ධර්මය අධර්මයේ කිරීම තරම් භයානක කකුසලයක් නෑ තවත්. දැන් අපි මගේ මහාන ජීවිතේ අවුරුදු 20යි. මම කැමති නෑ මේ මහාන ජීවිතයේ මහානදම් පුරලා මං අපාය යන්න කිසිසේත්ම කැමති නෑ. ඒත් ඇත්තටම දැන් බලන්න කාශ්‍යප බුද්ධ ශාසනයේ ස්වාමීන් වහන්සේලා දෙනමක් හිටියා. උන්වහන්සේලා දෙනම හොඳට සිල්ගුණ දම් රැක්කා. හොඳට ගුණධර්ම පිරුවා. හොඳට භාවනා කළා. ඉතින් මේ දෙනමට රජ කෙනෙක් විශාල පන්සලක් හදලා දුන්නා. රජුරු පුදුම විදිහට පැහැදිලා මේ දෙනමට විශාල පන්සලක් හදලා දුන්නා. අන්තිමට මේ රජුරු අහනවා මේ ස්වාමීන් වහන්සේලාගේ මොකක් හරි අධර්ම කාරණයක් ස්වාමීන් වහන්සේ මේක මෙහෙමයි නේද කියලා. මේ ලාභ සත්කාරය කියන කාරි භයානකයි කියන අන්න ඒකයි. දැන් වික්ෂුන් වහන්සේ නමක් අහුවෙන ප්‍රධානම තැනක් මෙතන. මේ අධර්ම කාරණයක් මේක මෙහෙම නේද ධර්මයට අනුව කියලා ඇහුවා. මුන්නහන්සේලාට දැන් අර රජුරුවන්ගේ හිත පාරවන්නත් බෑ. ඉතින් ඔළුව හෙලෙව්වා. මොකද වුනේ? අවුරුදු 20,000ක් මහානදම් පුරලා ධර්මයේ අධර්මයේ කළා තීන්දුවක් දීපු නිසා මේ දෙන්න අපේ බුද්ධ ශාසනයේ මහා යක්ෂයෝ දෙන්නෙක් කියලා හිතුවා. අවුරුදු 20,000ක් මහානදම් පුරලා. එනිසා මේ ධර්මයත් එක්ක සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා අවබෝධ කරගත්ත මේ ධර්මයත් එක්ක යම් කිසි කෙනෙක් ගැටෙනවා නම් මේ අවුරුදු 10ක් 15ක් ඉගෙනගෙන පොඩ්ඩක් ඉංග්‍රීසි කතා කරලා තව මොන හරි දෙයක් ඉගෙනගෙන පොඩ්ඩක් තර්කානුකූලව කතා කරන්න පුළුවන් වෙලා මේ ධර්මයත් එක්ක හැප්පෙනවා කියන්නේ තාම භයානකයි. ඒ නිසා මම මේක මගේ මතයක් නෙවෙයි. මම මේ පැහැදිලි කරන්නේ තථාගත දේශනාවේ තියෙන මතය. ඒතර ඒ නිසා දැන් නැතුව දැන් සමහරලාට මගේ කතාවෙන් විද්‍යමාන වෙන්න පුළුවන්. එහෙනම් මේ හාමුදුරු කියන්නේ මස් කන්න කියලා. මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මතේ. මොකද මට මේ කාගේවත් සතුටු කරලා මට අපායන් කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ තරුණ කාලේ අපි මේ අපේ ජීවිතය කැප කරලා මේ ප්‍රතිපත්ති පුරාගෙන යන අපි මේ ගමනේ කවුරුත් අපහදිනවයි පහදිනවයි කියලා එක එක්කෙනාගේ මතවලට කිසිසේත්ම අහුවෙන්න මම පුද්ගලිකව කොහොමවත් කැමති නැහැ. මොකද ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි. මේ ත්‍රි සද්ධර්මයේ තියෙන විදිහට මේක අපි තේරුම් ගත්තොත් දැන් බලන්න දේවදත්ත ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වර පහක් කිල්ලුවානි. වර පහක් කිල්ලුවාම මේ වර පහෙන් එකක් තමයි මේ කිව්ව ආරණ්‍ය ගත වෙන්න ඕනේ ජීවිතාන්තය දක්වා. පාංශු කුල වෙන්න ඕනේ. රුක්ක මූලේ ඉන්න ඕනේ. ඉතින් එකක් තමයි මේ මස් මාංශ හැම භික්ෂුවක්ම මස් මාංශ නොවලඳා ඉන්න ඕනේ. වලඳන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාව මොකද්ද පැහැදිලි කරේ? කැමැති කෙනෙක් රුක්ක මූලේ ඉන්න පුළුවන් එයාට කැමැති නම්. නැත්තම් මේ එයාට ඉන්න පුළුවන් ගාමාත්‍ර සේනාසනවල. ඊළඟට ඊළඟට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා කැමැති කෙනෙකුට රුක්ෂ මූලෙ ඉන්න පුළුවන්. කැමැති කෙනෙකුට මේ ගාමාන්ත සේනාසනවල ඉන්න පුළුවන්. කැමැති කෙනෙකුට මස්මාංශ අනුභව කරන්න පුළුවන්. කැමැති කෙනෙකුට නොලඳා ඉන්න පුළුවන්. කැමැති කෙනෙකුට පාංශකූල සිවුරු දරන්න පුළුවන්. කැමැති කෙනෙකුට පාංශකූල සිවුරු නොවලඳා ඉන්න පුළුවන්. මේ පාවිච්චි නොකර ඉන්න පුළුවන්. මේ විදිහට තථාගතයන් වහන්සේ පුදුම නිදහසක් දුන්නා. බලන්න දැන් ඒ නිදහස දුන්න නැත්නම් හැම භික්ෂුවකටම අද පාංශකූල සිවුරු දරන්න කිව්වොත් ඇත්තටම භික්ෂූන් වහන්සේලා පැහැන් අඩු වෙන්න තිබුණා. හැම භික්ෂුවක්ම රුක්ෂ මූලේ ඉන්න කිව්වනම් අද වික්ෂුන් වහන්සේලා බොහොම අඩු වෙන්න තිබුණා. හැම භික්ෂුවක්ම ආරණ්‍යෙම ඉන්න කිව්වනම් අද වික්ෂුන් වහන්සේලා බොහොම අඩු වෙන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි තථාගතයන් වහන්සේ වදාලා කැමැති කෙනෙක් මස් මාංශ වලඳන්න කැමැති කෙනෙක් නොවලඳයි. ඊළඟට පිනතුරු විනය පිටකේ ගත්තාම තව ශික්ෂාපදයක් තියෙනවා. ප්‍රණීත භෝජන ශික්ෂාපදය. ඒ ප්‍රණීත භෝජන ශික්ෂාපදයේ තියෙන ප්‍රණීත භෝජන රාශියක් යානි කෝපන තානි ප්‍රණීත භෝජනානි. මේ ශික්ෂාපදේ මම කියන්නේ. යානි කෝපන තාන් උපනීත භෝජනානි සෙයතිදං සප්පී නවනීතං තේලම් මදු පානිතං මත්තෝ මන්සං කීරං දති. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා යම්කිසි භික්ෂුවකට දායකෙක් කැප කරනවා ඇවිල්ලා ඔබ වහන්සේට අපි අම්මයි තාත්තයි කියලා හිතාගෙන ඕනම දෙයක් කියන්නේ ඔබ වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනම දෙයක් අපට කියන්නේ කිසි මේ ගැටලුවක් නැහැ කියලා ආරාධනාවක් කරනවා. ඒ භික්ෂුවට පුළුවන් ඒ දායකයාට ඕනම දෙයක් කියන්න. ඒක බලන්න දැන් ප්‍රණීත භෝජන කිව්වේ සප්පි ගිතෙල් නමනීතෝ එඬරු කිරියාදි දේවල්. ඒකේ තියෙන මච්චෝ මන්සං මච්චෝ කියලා කියන්නේ මාළු. මන්සං කියන්නේ මස්. ඉතින් මේවා පිළිතුරු ඉල්ලලා වුණත් වළඳන්න පුළුවන්. යම් කිසි භික්ෂුවකට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ශික්ෂාපදේ හැටියට එයාට අවශ්‍යතාවයක් තියෙනම ගිහිල්ලා ඉල්ලලා හරි වළඳන්න පුළුවන්. ඉතින් එතකොට හැබැයි මේක කිසිසේත්ම අනුබල දීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් බලන්න හොඳටම පැහැදිලි වෙනවා මස් වෙලඳාමක් අකප වෙලඳාමක් ඒක සුදුසු වෙලඳාමක් හැටියට පැහැදිලි කරේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදී බොහොම ඥානවන්තව සර්වඥතාක්ෂණ ඥානවන්තකනේ සර්වඥතාක්ෂණයේ තියෙන බල මහිමේ උන්වහන්සේ පැහැදිලි කරනවා තමන්ට ලැබෙනදී මස් මාංශ හෝ වේවා වෙන යම් දෙයක් කර වේවා ඒ ලැබෙන දේ වැළඳුවාට ප්‍රශ්නයක් නැහැ තමන් කැමතිනම්. හැබැයි තථාගතයන් වහන්සේ විනය පිටකේම අකප මස් 10කුත් දේශනා කරලා තියෙනවා. ඔය කොටි මස්, වලස් මස් ආදී කිඹුල් මස් ඒ ආදි වශයෙන් අකප මස් 10කුත් දේශනා කරලා තියෙනවා. ඒකට හේතුව තමයි භික්ෂුන් වහන්සේලා සමහරවිට කැලේ යනකොට එවැනි භයානක සතුන්ගේ ආහාර වන්දලා තිබුණොත් ඒ සත්තුන්ට ඉව දැනිලා අර ස්වාමීන් වහන්සේට හානියක් කරන්න පුළුවන්.
අපේ අහතුරෙන් දැන් ඔතන අපි ගැටෙන තවතනක් තමයි මේ ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය. මේ ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලයත් එක්ක තමයි මේ මස්මාංශ අනුභවය පිළිබඳව බොහෝ ගැටෙන්නේ දැන් මේක. ඒකත් එක්ක පැහැදිලි කරගත්තා.
ඔව් ඇත්තටම ත්‍රිකෝටික පාරිශුද්ධ කියන්නේ දැන් ඇත්තට දිත්තේනවා සුතේනවා පරිසංක. ඒක දැන් සත්‍යෙක් දැන් අපි හිතමු දැන් කෙනෙකුට දානයක් ලැබෙනවා. භික්ෂුන් වහන්සේ නමකට දානයක් ලැබෙනවා. ඒක දායකයා ඒ වෙනුවෙන්ම සත්‍යෙක් මේ ස්වාමීන් වහන්සේගේ දානෙ වෙනුවෙන්ම සත්‍ය කර්ණතර මේ විචුවේක දකිනවා. අන්න ඒක අකප මහන්සියක්. අහන්න ලැබෙනවා. මෙන්න මෙහෙමයි දානෙ වෙනුවෙන් මෙන්න මෙහෙම දෙයක් කරනවා. ඒක එහෙනම් අකප මහන්සියක. ඒක වළඳන්න බෑ. මෙයා දැනගන්නවා සංඥාවෙන් දැනගන්නවා මේක මෙහෙමයි වෙන්නේ කියලා. එහෙනම් ඒකත් අකප දානයක් බවට පත් වෙනවා. ඒ එහෙම දේවල් ඇත්තට වළඳන්න බෑ. ඒකට යම් කිසි භික්ෂුවකට පින්ඳ පාතේ වඩිනකොට එවැනි දානයක් ලැබුණොත් ඒක වලඳන්න තමා කැමති නම් වලඳන්න පුළුවන්. හැබැයි එක දෙයක් මතක තියාගන්න මගේ පුජ්ජලික මතේ මස් මාංශ නොවලඳනවා. ඒක හැබැයි බුද්ධ දේශනාවට සම්බන්ධ කරගන්න යන්න එපා. බුද්ධ දේශනාවට සම්බන්ධ කරගන්න අවශ්‍ය නැහැ. තමන් මස් මාංශ නොවලඳනවා නම් ඒක හරි වැදගත්. හොඳයි. නමුත් තථාගතයන් වහන්සේ නම් කිසිම දවසක මස් මාංශ අනුභව කරන්න එපා කියලා දේශනා කළේ නැහැ කොතනවත්. ඒක පැහැදිලිවම අපිට කියන්න වෙනවා. මොකද අපිට ධර්මය කියන්නේ නැතුව අධර්මයක් කවදාවත් මරණම් කියන්න අමාරුයි. කියන්නේත් නැහැ. ඒ නිසා කෙනෙක් දැන් සමහර වෙලාවට දැන් අපි දැන් මෙහෙම බණක් කියලා ගියාම අපිට දුරකථනෙන් කතා කරනවා. ඇයි ඔබ වහන්සේ එහෙම කිව්වේ? දැන් මස් මරණ නිසා නේද කන්නේ, කන නිසා නේද මරන්නේ? ඉතින් ඔයගේ තර්ක ගේනවා. ඉතින් මේ සාමාන්‍ය කෙලෙස් සහිත පුද්ගලෝ ගේන මතවලට අපිට තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය යට කරන්න අමාරුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට බුද්ධ ශ්‍රාවකෙක් හැටියට අපිට පැහැදිලි කරන්න පුළුවන්.
හොඳයි. දැන් අපි අද දවසේදී කතා කරන මේ සීහ සේනාධිපති සූත්‍රය අපේ ජීවිතයට කෙතරම් සාධාරණද? දැන් අපි නිරන්තරයෙන්ම අපේ භාග්‍යවතුන් වහන්සේ මතක් කළා තමයි වර්තමානයේදී සමහර අය කියනවා මේ චතුරාර්ය සත්‍ය නෙමෙයි හරි එක. එහෙමනම් ඔවුන්ට වෙන චතුරාර්ය සත්‍යයක් දෙන්නට පුළුවන් වෙන්නට ඕන. එල් සර්වඥයන් වහන්සේගේ බුදුදහම එක්ක හැප්පෙන්නට යම් කිසි කෙනෙක් වෙරදරනවා නම් ප්‍රයත්නයක් දරනවා නම් ඔහු සර්වඥ විය යුතුයි. ඒ නිසා මේ වගේ පඬිතෙයින් අපි අතර නැතුවා නෝවේ. නමුත් මේ වර්තමානයේ අපිට සෑම දෙයක්ම දැන් අපේ හාමුදුරුවනේ දැන් බුදුන් වහන්සේ දේශනා කළා මේ ධර්මයේ විනාශ වන ආකාර පිළිබඳව. දැන් බණ වගේ බණ අපිට ඇහෙනවා. බණ වගේ බණ එනවා. එතකොට කවි ගීත වලින් බණ අපිට ඇහෙනවා. මේ ගීත කළා පිරිත් සංගීතයත් එක්ක මුසු කළා මේ වගේ දහම් අපිට ඇහෙනවා. දැන් මේවා කෙසේ වෙතත් යථාර්ථය පිළිබඳව අවබෝධය අපි ළඟට තියාගන්නට අවශ්‍ය වෙනවා. සැබෑ දහම් පිළිබඳව අපේ බෞද්ධා නාලිකාව සම්බෝධි සම්බුදු මාලිගාවේ සිට අපි තාම වගකීමකින් යුතුව මේ වැඩසටහන් කරන්නේ. ඒ ගැන අපි තාම ගෞරවයෙන් මතක් කරන්න ඕනි. සුබ පණිවිඩයක් තියෙනවා ඔබට වගේම අපේ වැඩසටහන් ඔස්සේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත 68ක් වගේ මේ රටේ ඉන්න බෞද්ධ ජනතාවට ආදරෙන් මතක් කරන්න. අපි අවුරුදු තෑග්ගක් දුන්නා අපේ නාලිකාවෙන්. බෞද්ධ රූපවාහිනී නාලිකාව සෑම දිනාටම සාමාන්‍ය නාලිකාවක් විදිහට බලන්න පුළුවන් වෙන්න අපි වැඩසටහන් සියල්ල නරඹන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. වස්නාහිර පළාතෙන් අපි ඒක ආරම්භ කළා. ඉතාම සතුටින් මේ අලුත් අවුරුද්ද අපි මතක් කරනවා. UHF 55 ඒ වගේම කොළඹින් 104.5, දකුණින් 99.0, ඒ වගේම කන්ද උඩරට 95.5 මේ ඔස්සේ සුසර කරගෙන ඔබේ මේ රූපවාහිනී යන්ත්‍රය නරඹන්න හැකියාව තියෙනවා අපේ වැඩසටහන් සියල්ල. අපි ගුවන් විදුලි නාලිකාවක් පටන් ගත්ත ඉතාම සතුටෙන් අභිමාණයෙන් ඒක කියන්න කැමති. මේ දහම් කාරණා සාකච්ඡා කරනවා ගෞරවනීය සාමින් වහන්සේලා වියත් ජනමාධ්‍ය වේදින් එකතු කරගෙන අපි මේ වැඩසටහන් මාලාව ගුවන් විදුලි නාලිකාවක් සහ රූපවාහිනී නාලිකාවක් බස්නාහිරෙන් අපිට මතක තියාගන්න දැන් එදෙද්දි සාමාන්‍ය නාලිකාවක් විදිහට ඔබට බලන්න පුළුවන් බෞද්ධ නාලිකාව. ඒ වගේම ඉදිරි කාලයේදී අපි රටේ සෑම තැනකටම මේ වැඩසටහන් ඉදිරි වහන්නීමේ බලාපොරොත්තු අපි තාම සතුටෙන් තියෙනවා. ඔබ බැතිබර දායකත්වයේ ලබා දුන්න මේට උර දුන්න වෙර දුන්න සෑම ප්‍රේක්ෂක ජනතාවකටම අපේ ගෞරවණීය ස්තුතිය අපි හදවතින් තිල්ල කරන්න කැමතියි. ඒ වගේම ලංකාව වෙනසකට පත් කළ මාධ්‍යවේදියෙක් දැන් අපිත් එක්ක ඉන්නවා, සාමාන්‍ය අධිකාරීතුමා විදිහට හේමරදින් කරුණාරත්න මහත්මයා. රටට ආඩම්බරයක්, ඒ වගේම බෞද්ධ නාලිකාවටත් ආඩම්බරයක්. මේ නිසා අපි ගමන් මඟ වෙනස් කරගෙන නැවුම් කරගෙන ඉතා ආම වගකීමෙන් යුතුව මේ වැඩසටහන් විසිරුවා හැරීමේ බලාපොරොත්තු මේ අවුරුද්දේ අවුරුදු පණිවිඩයේ විදිහට ඉතාම විශ්වාසයෙන් යුතුව ඔබේ හදවතේ නොමැකෙන්න ලියලා තියෙනවා අද මේ බක්පුර පසළොස්සක් පොහොය දවසේ වැඩසටහන් දිපින්ව සාමිත් මහන්ස අපිට පුළුවන් සාකච්ඡාව ඉදිරියට යන්න. සිහ සේනාධිපති සූත්‍රයේ තවත් මොන වගේ කාරණාද අපේ ජීවිතයට තිබෙන්නේ?
ඇත්තටම දැන් අපි දැන් මේ මත්මාංශ ප්‍රශ්න අපි මෙතන නවත්තමු. ඇත්තටම දැන් සිහ සේනාධිපති සූත්‍රයෙන් අපිට දැන් ගන්න තියෙන විශේෂම තවත් වෙන තමයි නුවණින් විමසීම. අපි ඒ කාරණේ පොඩ්ඩක් මතු කර ගන්නට ඕන. අර නුවණින් විමසීම කියන එක හරියම වැදගත්. දැන් බලන්න අපි පොঞ্চি උදාහරණයක් ගත්තොත්, දැන් එදා බුදුරජාණන් වහන්සේ අර කසී බාරද්වාජ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ වඩිනවා කුඹරකට. කුඹරකට වැඩියාම දැන් මේ කසී බාරද්වාජ කෙනෙක් මේ ගොවියා බුදුරජාණන් වහන්සේ දිහා දැකලා අප්‍රසාදයක් ඇති කරගන්න. මෙයාගේ ඇඟ හොඳට තියෙනවා, අතපය හොඳට තියෙනවා, මෙයාට යමක් කමක් කරලා හම්බ කරලා කන්න පුළුවන්. මේ පාත්‍රයක් අරන් ඇයි මේ හිඟමනේ යන්නේ? ඉතින් දැන් ගිහිල්ලා ළඟට ගිහිල්ලා ඇහුවා, ඔයා හොඳ ශරීරයක් තියෙන තරුණේ, ඒ වගේම හොඳට වැඩ කරන්න පුළුවන් බවක් පේනවා. ඉතින් මම ගොවියෙක්. මම ගොවි තැන් කරලා, මම වකුරලා, මම අනුභව කරනවා. ඔයත් එහෙම කරන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා, මමත් ගොවියෙක් තමයි. මමත් මඩ කරන කුඹුරු සීසාලා ගොයන් කපලා බැත අරගෙන එහෙම තමයි මාත් අනුභව කරන්නේ. ඒ වෙලාවේ දැන් කසී බාරද්වාජය අහන, කෝ ඔයාගේ කුඹරකෝ? කෝ ඔයාගේ වීගහ? කෝ නගුල? කෝ කෙවිත? කෝ හර? කෝ වතුර? කෝ ඔයාගේ මුකුත් නැහැනේ වාට. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, මගේ කුඹුරේ රෝපණය කරන්නේ මොකද්ද? සද්ධා බීජං. දැන් මේ කිසිම ධර්මයකට කිසි පැහැදීමක් තිබෙච්ච කෙනෙක්ද කසී බාරද්වාජ? නැහැ. බලන්න මේ නුවණින් විමසීමේ තියෙන වටිනාකම. එතකොට කසී බාරද්වාජට කියනවා, සද්ධා බීජං, මගේ කුඹුරේ මං වපුරන්නේ මොනවද? සද්ධාව. තපෝ උට්ටි, මගේ කුඹුර තෙමෙන්නේ, ඕගොල්ලෝගේ කුඹුර තෙමෙන්නේ නිකම්ම නිකම් වතුරෙන්. නමුත් මගේ කුඹුර තෙමෙන්නේ සිල් වතුරෙන්, සීලෙන්. ඊළඟට පඤ්ඤාමෙන් යුගණං. එතකොට මගේ කුඹුර සීසාන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. එතකොට මගේ වියගහ, ඒ වගේම අර කෙවිත, මේ ආදී දේවල් තමයි හිරියොත්ප්පල. ඉතින් මේ විදිහට ගලපලා කසී බාරද්වාජට පැහැදිලි කරනවා. ඉතින් කසී බාරද්වාජ බුදුරජාණන් වහන්සේ කිරි පුදුම ප්‍රසාදයක් ඇති කරගන්නවා. ඒ වෙලාවේ කියනවා, එහෙනම් ගොවියෙකුට ගොවියෙක් සලකන එක යුතුයකමක්. ඔබතුමාත් ඇත්තටම ගොවියෙක්. ඒ නිසා මේ කිරිබත් ටික කියලා පූජා කළා අර කිරිබත් ටික. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, නෑ ගාථා කියලා මම මේ ආහාර ඉල්ලගන්නේ නෑ. මේක දාන්න කිව්වා කොහෙටද? සත්තු නැති තැනකට, නැත්තම් සත්තු නැති වතුරකට, නැත්තම් තනකොළ නැති තැනකට දාන්න කියලා කිව්වා. ඒ වෙලාවෙ එතන තිබිච්ච ගඟක් තිබුණා, ඇලක්. මේ ඇලට දැම්මම කිරිබත් ටික චිටි චිටි ගාලා මේක පිපිරුවා. මේක පිපිරනකොට කසී බාරද්වාජ හිතාගන්න බෑ, තමන් කිසිසේත්ම අපේක්ෂා නොකළ අනපේක්ෂිත අවස්ථාවක්. මේ වගේ කෙනෙක් හම්බුණා, මේ වගේ සීසාලා අනුභව කරන්න කිව්වම අමත් සීසාලා අනුභව කරන්න කිව්වා. ඒක ධර්මයට ගලපලා තථාගතයන් වහන්සේ වදාලා අන්තිමට අර කිරිබත් ටික පවා චිටි චිටි ගාලා පිපිරුවා. ඒතර දැන් ඒ වෙලාවේ කසී බාරද්වාජ බලන්ද නුවණින් විමසනවා මෙයා. මේ කියපු කාරණා සියල්ලම නුවණින් විමසනවා. නුවණින් විමසපු නිසා කසී බාරද්වාජට ධර්මයේ විශාල පිළිසරණක් රැකවරණයක් හදා ගන්න පුළුවන් වුණා. ඒ නිසා පින්නතුනි අපි මේ අහන හැම දහම් පදයක්ම ඔය මස් මාංශ ප්‍රශ්නේ හරි ඊළඟට මහා සීහ සේනාපති සූත්‍රය හරි මොන දෙයක් හරි නුවණින්ම විමසන්න. ඒ නුවණින් විමසීම තරම් මේ ධර්මයේ ඇත්තට ඇති දෙයක් නැහැ. ඒ තරම්ම වටිනවා නුවණින් විමසීම. මොකද දැන් සරුවත්ඥන් වහන්සේ නමක් වැඩ ඉන්න කාලේ දහස් ගණන් ලක්ෂ ගණන් රහත් වෙන්නේ ඇයි? උන්වහන්සේ දන්නවා ධර්මයේ දශමයට කතා කරා. කියන්නේ කෙනෙකුගේ හිතේ මෙන්න මේ මෙයාට මෙන්න මේකයි ගැලපෙන්නේ. මෙයා සසර පුරුදු කරලා තියෙන මෙන්න මේ දේවල්. තථාගතයන් වහන්සේ ඒ අනුව ධර්ම දේශනා කරනවා. නමුත් අද අපට ඒක කරන්න බෑ. ඒත් අද අපට ඒක කරන්න බෑ. නමුත් අපිට කරන්න තියෙන එකම දෙයක් තමයි අපි ධර්මයේ නුවණින් විමසනවා. දේශනා කරන හැම දෙයක්ම දේශනාව අහලා විරලා ආ මේක මෙහෙමයි. ඇයි මේක මෙහෙම වුනේ? මේක නුවණින් විමසන්න මොකද වෙන්නේ? මේ යථාර්ථය අපට පැහැදිලි වෙනවා. දැන් සීහ සේනාපති සූත්‍රේ උනත් ඇත්තටම අපට නුවණින් විමසීම තුළින් මේ සූත්‍රේ කියවන්න අංගුත්තර නිකාය අටක නිපාතයේ තියෙන්නේ. මේ සූත්‍රේ අපට මේ කාල වේලාවේ හැටියට අපි විස්තර කළේ. නමුත් මේකේ නොකීච්ච කාරණා රාශියක් තියෙනවා. මේකේ නොකීච්ච කාරණා රාශියක් තියෙනවා. එය කරුණාවෙන් මතක් කරන්නේ අන්තිම වශයෙන් මේ දේශනාව හොඳට නුවණින් විමසලා අපි හොඳටම පැහැදිලි කරගන්නට ඕන මේ මත්මාංශ ප්‍රශ්නේ. එහෙම නැතුව කාටවත් චෝදනා කරන්න අර හාමුදුරු මෙහෙම කිව්වා මේ හාමුදුරු මෙහෙම කිව්වා එහෙම කතාවක් මෙතන නැහැ. ධර්මයයි අපි පැහැදිලි කළේ. ඒ නිසා කැමැති කෙනෙකුට පුළුවන් මස්මාංශ අනුභව කරන්න, කැමැති කෙනෙකුට පුළුවන් අනුභව නොකර ඉන්න. පුජ්ජලික මතය අපි පැහැදිලි කළා. ඒ නිසා අපිට පුන පුනා නැවත නැවත අපිට කියන්න තියෙන්නේ නුවණින් මෙනෙහි කරලා මේ හැම දෙයක්ම තීරණය කරගන්න.
එහෙමයි. දැන් අපේ සාමාන්‍ය අඟල් දෙකක් පමණ වගේ ඇති අපේ ජීව දැන් මේ මෙච්චර ඉපදිච්ච දවස් ඉඳන් මෞකිරි ටිකේ ඉඳන් මේ අඟල් දෙකේ පොඩි ප්‍රමාණයක් තියෙන දිව පිනෝලා තෘප්තිමත් වෙච්ච කෙනෙක් මෙතන ඉන්නවා. ඇති දැන් කෑව ඇති නෑ ඉන්න බෑ. අපි තෘප්තිමත් නෑ. අපේ හිත ලිඳක් නම් ලිඳට කාණු පහකින් වතුර එනවා. ඇස කියන කාණුවෙන් කන දිව ඇස කන නාසය දිව ශරීරය කියන කාණු පහෙන් වතුර ඇවිල්ලා මේ ලිඳට පිරෙනවා. ඕක පුරෝණ එක තමයි කරන්නේ. මිනිසා මුළු ජීවිත කාලෙම කරන්නේ ජීවත් වන්න සූදානම් වෙන එක පමණයි. හැම මොහොතෙම ජීවත් වෙන්න සූදානම් වෙනවා. ඒ නිසා මේ කෙටි සංසාරයේ බුදුදහම අනුව ජීවිත සාර්ථක කරගෙන අපේ සාමින් වහන්සේ කිව්වා වගේ නුවණින් විමසන්න විමසිලිමත්ව අපි වර්තමානයට ඇවිල්ලා. එතෙන්ද අනිවාර්යෙන් වැදගත් වෙලා නේද අපේ හාමුදුරුවනේ මේ වර්තමානයට පැමිණීම. දැන් ඔබ සමහර විට මේ අවස්ථාවේදී බොහෝ කෙනෙක් ගත්තොත් ඕනිම වෙලාවක ඉන්නේ එක්ක අතීතයේ සිතුවිල්ලක් එක්ක දුකක් හෝ සතුටින් ඊයේ දෙයක් හෝ පෙරේද දෙයක් හෝ ගිය මාස දෙයක් හෝ අතීතයක් එක්ක. එහෙම නැත්නම් අනාගත බලාපොරොත්තුවක් එක්ක ඉන්නේ. වර්තමානයේ ඉන්න අඩුයි. බොහෝ අවස්ථාවල වර්තමානයේ නැති තරම් අපේ හාමුදුරුවෝ.
ඇත්තටම දැන් ඒක හරි වැදගත් තැනක්. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේම වර්තමානයේ ජීවත් වෙන. ඉතින් පිළිතුර මේ ගිහි ජීවිතවලට උනත් වර්තමානයේ ජීවත් වීම හරිම වැදගත්. ඒකෙන් කවදාකවත් අපේ ගිහි ජීවිත කඩා වැටෙන්නේ නැහැ. දැන් බලන්න අපි හිතමු පුංචි උදාහරණයක් ගත්තොත් පොඩි ළමෙක්. මේ පුංචි ළමයා එයා වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා හිතනවා. වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා හිතලා එයා වර්තමානයේ කරන්න තියෙන වැඩ ටික කරනවා. එදාට කරන්න තියෙන පාඩම් වල ටික ඒ සියල්ලම කරනවා. ඒත් එයාට ආය අතීතය ගැන හිතලා දුක් වෙන්න දෙයක් නැහැ. අනාගතේ මම වෛද්‍යවරයෙක් වෙනවා කියලා හිත හිතා ඉන්න දෙයක් නැහැ. දැන් බලන්න සමහරවිට වර්තමානයේ අසාර්ථක වුණොත් එයා අනාගතේ හිතන මම වෛද්‍යවරයෙක් වෙනවා කියලා හැමදාම පාඩම් වැඩ ටික කරන්නේ නැහැ. එයාට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් බෑ. අතීතය ගැන හිතුවත් අනේ මේ දවස් මේ මාස ගානම නිකන් හිස්ස නිකන් කාලය ගත වෙලා තියෙනවා. එයාට දුකක්මයි දැනෙන්නේ. ඒ නිසා ඒ වගේ තමයි අපේ මේ ජීවිතේ අපේ මේ ජීවත් වෙන කාලය. එතකොට දැන් මේ මොහොතේ මේ බණ කියලා යනකොට මැරෙන්න පුළුවන්. මේ බණ අහලා යනකොට ඔයගොල්ලෝ මැරෙන්න පුළුවන්. එතකොට මේ ජීවිතය කියන්නේ බොහොම අවිනිශ්චිත එකක් නේ. එතකොට අපි මේක අවුරුදු 50ක් ගිහලා මම ප්‍රතිපත්තියට බහිනවා. අවුරුදු 65ක් නම් මම මේක කොමාරි කරනවා. නැත්තම් තව අවුරුද්දකින් බලන්නකෝ මගේ හැටි. ඔහොම මිනිස්සු කියනවා. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම සාර්ථක දේ තමයි දැන් මෙතුමා මතක් කරපු විදිහට අපි වර්තමානයේ හොඳ යහපත් කරගත්තොත් අපි අතීතයත් හොඳයි අනාගතයත් අනිවාර්යයෙන්ම හොඳයි.
ඒත් ඒක අපේ සිංහ ස්වාමීන් වහන්සේ මේ බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ මේ වර්තමානයේ මහා ලොකු කාලයක් කියලා. ඒක බොහෝ දෙනා පටලගෙන තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට මේ කණුව ළඟ ඉඳන් මේ කණුවට සම්පූර්ණ ජීවිත කාලය තිබුණොත් මේ මැදින් අපි නූලක් ඇදිනවා. මේ පහුවෙච්ච කණුවේ ඉඳන් නූල ගාවට එනකම්ම තියෙන්නේ අතීතේ. එතකොට මේ නූල ළඟ ඉඳන් මේ කණුව ගාවට තියෙන්නේ අනාගතේ නං වර්තමානේ මොකක්ද? නූල පමණයි. තප්පරෙන් 56න් පංගුවටත් අර දෙකට බෙදෙනවා ටික් ටික් කියලා එකක් තමයි වර්තමානේ. දැන් මම කියන වචනේ කියනකොට පළවෙනි වචනේ අතීතයට ගිහිල්ලා ඉවරයි, දෙවෙනි මයන්න කියනකොට. ඒ නිසා මේ වර්තමානේ ඉතාම කෙටි, අපි ඒක තේරුම් ගන්නට ඕනි. ඒ නිසා තමයි මේ සාමින් වහන්සේලා ඉතාම මහන්සියෙන් මේ බුදුදහම වනපොත් කළා, කටපාඩම් කරගෙන, ලේඛනගත කළා, ලියලා තියාගෙන මේ ටික සමාජයට දුන්නේ. ලෞතර බුදුපියාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේ දේශනා කළ මේ සිද්ධි සද්ධර්මය තමයි පරම සත්‍ය කියන ඒ විශ්වාසය අපේ සිතේ ගොඩ නගාගෙන අපි ජීවිත දෑ ගන්න ඕනි. නැත්තම් අනිවාර්යයෙන්ම ඉපදෙමින් මැරෙමින් අනන්ත අප්‍රමාණ වේදනා විඳින්න තවත් සංසාරයේ දිගට යන්ත වෙයි. බුදුන් වහන්සේ ඉපදිලත් අපිට මෙච්චර දුර එන්න උනේ ඒ නිසා තමයි, ඒ දින සත්‍යය නිසා.
දැන් මේ අවස්ථාවේ අර පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. මම මේ සූත්‍ර දේශනාව නිකම් මතභේදාත්මක සූත්‍රයක් නිසා ඇත්තටම මේකට හොඳ යෝජනාවක් අපි කරන්න කැමතියි. දැන් ඇත්තටම අහිංසක බෞද්ධ ජනතාව දැන් යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම කරන්න කියලා කියනවා. තව හාමුදුරුවෝ නමක් කියනවා නෑ එහෙම නෙමෙයි මෙහෙම කරන්න කියලා. ඉතින් බෞද්ධ ජනතාව අතරමං දැන් එහෙමනේ දැන් වෙන්නේ. දැන් මේ මත්මාන්ත ප්‍රශ්නේ වුණත් එහෙමයි. තව භාවනා ආදී ප්‍රශ්න වලත් අපි දන්නවා. ඉතින් මොකක් හරි channel එකකින් නැත්තම් කොහෙන් හරි බණක් අහනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියන විදිහට ඒත් උතින් පිළිගන්න වෙනවා. තව තැනකට ගියාම තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා නෑ එහෙම නෙමෙයි මෙහෙමයි කරෙන්න ඕනේ. ඉතින් ඇත්තටම පින්නතුනේ ඕකට මේක විශාල දීප ව්‍යාප්තව කරන්න ඕනේ වැඩක්. කියන්නේ අපේ රටේ මහානායක ස්වාමීන් වහන්සේලා එකතු වෙලා කරන්න ඕනේ වැඩක්. මොකද දැන් බලන්න බුරුම රටේ හැමෝටම බණ කියන්න බෑ. බණ කියන්න නම් කෙනෙකුට ඒ මහා ධම්මාචාර්ය කියන විභාගේ පාස් කරන්න ඕනේ. ඒත් බණකට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ සහතිකේ පෙන්නුවොත් තමයි දායක බණ අහන්නේ. නැත්තම් බණ අහන්නේ නෑ. දැන් අද වෙනම ලබ්ධියක් තියෙන වෙනම මිත්‍යා දෘෂ්ටියක් තියෙන කෙනෙක් සිවුරක් පරවගෙන යාට බයිද බණ කියන්න අද මේ රටේ? පුළුවන්. ඊළඟට දැන් බලන්න මේ රටේ කොච්චර බෞද්ධ පොත්පත් පහල් ඇති වෙනවද. ඉතින් ඒ වගේ විවිධාකාර අමුතු විදිහේ මතභේදාත්මක කරුණු තියෙනවා. ඉතින් ඇත්තටම බුරුම රටේ යම් කිසි කෙනෙක් පොතක් එළියට දානවා නම් නම් භික්ෂුන් වහන්සේ නමක් උත්තරීතර සංඝ සභාවට දාන්න ඕන. දාලා මාස 6ක් අවුරුද්දක් බලාගෙන ඉන්න ඕන ඒ පොත සංශෝධන වෙලා එනකම්. එහෙම ආවට පස්සේ තමයි ඒක මුද්‍රණය කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ ඒ එතනින් සහතික කරලා දුන්නොත් විතරයි ඒ පොත වෙළඳ පොළට දාන්නට පුළුවන්. ඒ ජනතාවට කියවන්න පුළුවන්. නමුත් අපේ රටේ ඒක නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න නිසා තමයි ඇත්තටම අද මේ නොඑක් විදිහේ මතභේද කරුණු. දැන් මට මේ ඉපෙරේද මේ අපි කිව්වට කිසි බයක් වෙන්න දෙයක් නැහැ. දැන් ඇත්ත වශයෙන්ම දැන් බුදුරජාණන් වහන්සේ බලන්න ආනාපාන සතිය පැහැදිලි දේශනා කළා. උජුං කායම් පනිදාය. කය ඍජුව තියාගන්න ඕනි භාවනා කරන්න. දැන් මේ ළඟදී බොහොම ප්‍රචලිත දේශකයන් වහන්සේ නමක් පැහැදිලි කරනවා. මගේ කනට මම අහගෙන හිටියා. ලෝකෙ නොඑක් මහාචාර්යවරු පැහැදිලි කරනවලු හිත තැම්පත් කරගන්න බෙල්ල පහත් කරගන්න ඕනි කියලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ මතේ නෙවේ අර නොඑක් මේ කෙලෙස් සහිත මේ පුජ්‍යලෝ කියන දේවල් තමයි දැන් මේගොල්ලෝ මතු කරලා පෙන්නන්නේ. ඒක බෞද්ධ ජනතාව අසරණ වෙනවා. ඒ නිසා මේකට අපිට කරන්න තියෙන එකම දේ මෙන්න මෙච්චරයි. අපි කොහොම හරි මෙන්න මේ බුද්ධ ජයන්ති නැත්නම් අපේ පොත් පෙළම කියවන්න අපි ඉගෙන ගන්න. ශ්‍රී සද්ධර්ම අපේ පොත් අපිට පොත් ටික ගන්න පුළුවන්. පොත් ටික අරගෙන පිටුව හරි බුද්ධ දේශනාවම කියලා අපි තේරුම් ගන්න පුරුදු වුණොත් අපිට මේ ගැටලුව ඉතාම හොඳින් निराකරණය කර ගන්න පුළුවන්. නිසා අරය මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කතාවක් නැහැ. දැන් අපි හොඳට තෝරා බේරාගෙන එතකොට අපි වැඩි කාලයක් කියවන්න ඕනේ නැතික දවසක් සූත්‍ර දෙක තුනක් කියවනකොට අපිට තේරෙනවා ධර්මයේ මෙන්න මේකයි. අපි මෙන්න මේ ආරයට යන දේශනා තමයි ශ්‍රවණය කරන්න ඕනේ කියලා අපට අවබෝධයක් ඇති වෙනවා. ඒ නිසා අපි නිතර මේක ඇත්තටම මේ රටේ මහානායක ස්වාමීන් වහන්සේලා ඒ වගේම රජේ මැදිහත් වෙලා මේ දේ කරන්න ඕන දෙයක්. එහෙම නැති වුණොත් එක එක මත ධර්මයේ නාමෙන් යනවා. හිතා ගන්න බැරි දේවල් නොඑක් දෙනා වැළඳගෙන මේ ධර්මයේ කියාගෙන කරපින්නාගෙන යනවා. නමුත් ඒවා ධර්මයේ නෙවෙයි. ඉතින් සමහර වෙලාවට ධර්මයේ කියන්න ගියාම අර අය ඒක පිළිගන්නේ නැහැ නෑ ඒක ඔක වෙන්න බෑ. ඔක මෙහෙමයි. ඒක කොහොම කිව්වත් මෙහෙමයි. අර මොකද දුස්තියක් ගත්තට පස්සේ ඒක උපාදාන කරගන්න. ඒ දුස්තිය කවදාවත් කඩන්න කැමති නෑ. ඒ නිසා අපිට තියෙන හොඳම දේ තමයි ත්‍රිපිටක පොත් පෙළ අරගෙන කියවලා හේරුකාණී ස්වාමීන් වහන්සේගේ පොත් කවදාවත් අධර්මයක් නැහැ. ඉතින් එවැනි පොත් කියවලා අපි අපේ ධර්මඥානය ඇති කර ගන්නට ඕනේ. එහෙම නැතුව ඔය එක එක මතභේදාත්මක පොත්පත් කියවීමෙන් තමයි අපේ ඔළුව නරක් වෙන්නේ. ඒ නිසා ඒකත් අපි මේ අවස්ථාවේ මතක් කරන බොහොම කරුණාවෙන්.
ඒක අපේ අලුත් අවුරුදු පණිවිඩය නේද අපේ ආවුතුරනේ. ප්‍රඥාව පහළ කරගන්න රේණුකාරී සඳිවලා ආවුතුරන්ගේ ඒ වගේම සද්දම්ම සාගරයක් බඳු දම්පද වර්ණනාව ඒ වගේ විශිෂ්ට ගණේ කෘති ජීවිතයට ආදේශ කරගන්න. පොත් අපේ net වගේ. එතකොට අපිට මේ දැනුම ලබා ගන්න පුළුවන් අපේ සිතේ මේ දුවන්නේ අපිට සමු ගැනීම සටහන් කරන්න අවශ්‍ය වෙනවා. ශ්‍රී කොළඹ හතක ඉගිරිපාරේ ශ්‍රී සම්බෝධි සම්බුදු මාලිගාවේ සිට සජීව ලෙස අපි පොයේ දවසේ විසුරුවන් ලබන මේ ධම් සාකච්ඡාව පූජ්‍ය දරණාගම කුසල ධම්මනායක සාමින් වහන්සේගේ මූලික අනුශාසනාව වාද ඇතුව ඉතාම ඕනෑකමින් වගකීමකින් යුතුව අපි මේ සදහම් පණිවිඩ සියල්ලක්ම ඔබේ හදවතට පූජා කරන්නේ. ඉතින් අපි ඉතාම වගකීමකින් යුතුව මේ වැඩසටහන් කරන්නේ. අපි ඒක ඉතාම නිහතමානීව කියන්නේ සතුටින්. ඒ නිසා අපේ ඉදිරි වැඩසටහන් පෙළ ගැස්ම ඉතාම විශිෂ්ට ගණයේ වැඩසටහන් අපි නිර්මාණ කරන්න මේ අවස්ථාවේදී සාකච්ඡා කරගෙන යනවා. ගුවන් විදුලි නාලිකාව සහ අපේ රූපවාහිනී නාලිකාව ඔස්සේ අපි ඒකට අත්වැල් බැඳගනිමු. ඔබ ලොකු හයියක් අපිට සිත එකඟව ඉතාම ඕනෑ කබිද්දිතුව පෙහෙව සමාදන් වෙලා ඉන්න මේ ඔබ ජීවිතයේ සංසාර කරන්ට දකින දැකගන්නට ඒ වගේම යථාර්ථය අවබෝධ කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔබ බෞද්ධ නාලිකාව හා සම්බන්ධ වීම ඉතාම හයියක් අපිට ඒක ලොකු අඩිතාලමක්. ඒ නිසා තමයි අපි ඉතාම ඕනෑකමින් යුතුව මේ වැඩසටහන් විශ්වාසන්ව ලබන්නේ. ලංකාව විතරක් නෙමෙයි ලෝකවාසී බෞද්ධ ජනතාව අපිට උදව් කරනවා, අපිට අත්සලක් වෙනවා. ඒ ඉතාම සතුටින් අපි මතක් කරනවා. එහෙමනම් අද බක්පුර පසළොස්වක පොහේ දවසේදී අපි ඉතාම පිරිපුන් විනාඩි කිහිපයක් ගත කළා. ගෙවන සෑම තත්පරයක්ම හරවත් කරගන්න අපේ හාමුදුරුවන්ගේ ආශිර්වාදය දහම් කාරණා අපිට ලොකු ගොඩාක් පිළිසරණක් වුණා. ඒ ගැන අපි ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. උන්වහන්සේගේ මේ තරුණ ශක්තිය මේ ශාසනය අභිවෘද්ධිය උදෙසා උන්වහන්සේ යොමු කළා තියෙනවා. සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන්ම ඒ දැනුම නිරහංකාරව අපිට ලබා දෙනවා. ඒ ඉතාම සතුටෙන් මතක් කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම එක හඬින් සාදුකාර දීලා ප්‍රාර්ථනා කරමු. ඒ ශක්තිය ගොඩක් වටිනවා උන්වහන්සේට මේ දහම් ප්‍රචාරක කටයුත්ත කරගෙන යන්නට. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා අනුබද්ධ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි සාමීන් වහන්සේට අපගේ නමස්කාරය අපි පුද කරනවා. ඉතින් අද මේ වැඩසටහනේදී අපි විශේෂයෙන්ම මතක් කරගන්නට ඕනි ජීවිතයේ යථාර්ථය දකින්නට නම් බුදුදහමත් එක්ක අපි ඉන්නට ඕනි. ඒ නිසා අපි සියලු දෙනාම එක හිතින් යුතුව මේ කතා කර දහම් කන්නවල එකක් හරි මෙනෙහි කරගෙන නිරන්තරයෙන්ම හිතමින් ජීවිතේ සාර්ථක කරගෙන අරමුණු කරා යන්නට ඉතාම උනන්දුවෙන් කටයුතු කරමු කියන පණිවිඩය අපි සියලු දෙනාටම ලබා දෙනවා. එනම් වැඩසටහන නිමා කරනවා. සැමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් සසර ගමනේ නොදුටු කලක් ඔබ පැමිණි ගමන දුරක් බුදු සමිඳුන් වර ළඟ වරක් අපි පුදමු මිනිස්කමක්. සැමට ප්‍රඥාව පහළ වේවා.